සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම මේ දියත්තේ කමඨහන් සුද්ධ කිරීමේ අදියර කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි. ප්‍රශ්න තුනක් තියෙනවා දැනට ලැබිලා ස්වාමින් වහන්ස. වන්දනීය ස්වාමින් වහන්ස, සතිමත් සක්මන වම දකුණ ලෙස පාතබන විට විලුඹ ප්‍රථමව එසවෙන බවත් ප්‍රථමව තැබෙන බවත් දැනුනි. කුලවේ තදගතිය, සුමටගතිය, වියලිගතිය සිසිලස වැටහිනි. විලුඹ මත ශරීර බර යෙදිනි. පා ඇඟිලි බිම තෙරපී පාදයේ ඉදිරියට තල්ලු විය. සතිමත් පර්යංකේ පිම්බීම හැකිලීම නිරීක්ෂණය කරන විට ඒ අනුක්‍රමයෙන් නොදැනී ගියේය. පාවල වේදනා ප්‍රකට විය. විදුලි කොටන්නාක් වැනි වේදනාවක් පාදයේ ඇතිවිය. වළලුකර වේදනාවක් ඇතිවිය. කෙණ්ඩාවල තදගතියක් හා නහර ඇදෙන්නාක් වැනි වේදනාවක් ඇතිවිය. සමස්තයක් ලෙස බැලූ විට වේදනා අඩු වී දැනුනි. දනහිස අසල වේදනාවක් දැනුනි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට දැන් ඒකේ අපි තුොත් පරයන්කේ කොටස ගත්තොත් අර විදියට දැනෙන පිම්බීම හැකිලීම ටික වෙලාවකින් යම් කිසි විදියක නොදැනෙන ස්වභාවයක් පරිවර්තනයක් ඒක තුළ ඇති වෙනවා. ඒක ගොඩ දෙනෙක් දකින්නේ මේ භාවනාවට ආපු බාධාවක් වැරදීමක් වෙහෙසක් කියලා. නමුත් ඇත්තටම මේ අපි කරන පුහුණුවේදී ඔය ගන්න අරමුණට වෙන දේ තමයි ඔය. ඒකත් වරක් වෙලා හරියන්නේ නැහැ, දෙවරක් වෙලා හරියන්නේ නැහැ, සිය දහස් වරක් මේ අපිට දීපු අරමුණ, මේ අරගත්ත අරමුණ මොකද වෙන්නේ කියලා බැලුවොත් අන තේරෙනවා ඒක විපරිණාමයකට ලක් වෙනවා. අන්න ඒ දක්නාසුලුව තමයි කටයුතු කරන්නේ. එතකොට හුස්ම නැතිකොට නැති බව තමයි දැනගන්න වෙන්නේ. මුලින් ඇතිකොට ඇති බව දැනගත්තා, දැන් නැතිකොට නැති බව දැනගන්නවා. අනේ නැති බව දැනගන්න වෙලාවේදී සාමාන්‍ය ස්වභාවය තමයි ඔය කයේ නොයෙකුත් විකෘති ගති මතුවෙලා එනවා. එක්කෝ නිකන් ශාරීරික වේදනා විදියට මතුවෙලා එනවා. ඒවත් මේ නිකන් සාමාන්‍ය වැඩ කරගෙන ඉන්නකොට නෑ, පරියංකේ වාඩි වෙච්ච ගමන් ඔන්න එන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට නැවත නැවත දකින්න පුළුවන් මේ විදියට කය අඹරවනවා, මේ කයේ නොයෙකුත් නොයෙකුත් වේදනා මතුවෙලා එනවා, කය කඩා වැටෙනවා, ඔය විදිහේ නොයෙකුත් ආකාර විකෘති පෙන්නනවා. එතකොට ඒක මේ භාවනාවේ ක්‍රමවේදේ තමයි. සාමාන්‍ය හරි ඉලක්කේ නැති වෙලා ගියාම තමයි ඔය විකෘති එන්නේ. මොකද්ද මේ ඉලක්කේ කියන්නේ? සාමාන්‍යයෙන් අපි හුස්මට ඉලක්ක කරලානේ මේ සිහිය පිහිටවන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදේ. නමුත් මොකද වෙන්නේ, ටික දවසක් යනකොට ටික කාලයක් පුහුණු කරනකොට මේ ඉලක්කය නැති වෙලා යනවා. ඉලක්කය නැති වෙන්නේ කොහොමද? තියුණ හුස්ම අතුරුදහන් වුණ නිසා. දැන් මෙයාට ඉලක්ක කරන්න කුරුමාන වලන්න දෙයක් නැහැ. එතකොට අන්න මුලින් තියුණේ ඇති බව පිළිබඳ සිහියක්, දැන් තියෙන්නේ නැති බව පිළිබඳ සිහියක්. එතකොට මොකද වෙන්නේ, නැති බව පිළිබඳ සිහියක් පිටවන්න ගත්තාම සිහිය වෙන වෙන්න තමයි පටන් ගන්න. අර කලින් නිකන් එක බල රේඛාවක වැඩ කරපු දේ දැන් තේරෙනවා වෙන වෙනවා. වෙන වෙන්නේ කොහමද? කයේ දැනීම්, හිතවිලි, නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඒක වැරදිලා පැටලියා නෙමෙයි, ඒක තමයි ක්‍රමවේදේ. එහෙම ඉදිරිපත් වෙලා එනකොට තමයි නියම සුව සේවාවක් පටන් ගන්න. ඔය තියෙන තනිකර සුව සේවාවක් වෙන්නේ. ඔය සුව සේවාව කයේ තියෙන රෝග සුව කරන සුළුයි, මානසික රෝග සුව කරන සුළුයි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම මේ අමතක කරලා ඉඳිය ප්‍රශ්නයක්. අවුරුදු 10කට 15කට කලින් අමතක කරලා ඉඳපු ප්‍රශ්නයක් මම මේ භාවනාවට ආව නවතින්න ආවා එක දවසයි. එක දවසයි ඒකම එනවා. ඒකම නැවත නැවත එනවා. මොකද කරන්නේ කියලා අහනවා. අර හුස්ම තියෙනවා යාට, හුස්ම දැනෙනවා. දැනුණාට මොකද? අරක නිකන් අර උලකින් අයිනවා වගේ අර පැත්තට පයින්නවා, ආපහු හුස්මට පයින්නවා. ආපහු අරකින් උලකින් අනිනවා වගේ අර පැත්තට පයින්නවා, හුස්මට පයින්නවා. අර පරණ අත්දැකීම් ඔක්කොම නැවත ජීවත් වෙනවා වගේ. එතකොට මොකද කරන්නේ? මේ මගේ මේ මානසික මේ ඒකාග්‍රතාවය විවේකේ නැති වෙලා ගියා නේද කියලා කියනවා. මං එතකොට ඇහුවා, දැන් ගෙදර ඉන්නකොට ඔය ප්‍රශ්නේ තියුනේ නෑනේ. ගෙදර ඉන්නකොට මේ මේකක් තියෙන බවවත් දන්නේ නෑ. ඇත්තට තියුනේ නැද්ද කියලා මම ඇහුවා. එතකොට යාමක පොඩ්ඩක් කල්පනා කරලා කියනවා, නෑ ගෙදර ඉන්නකොටත් තියුණා. හැබැයි මම දැක්කේ නෑ, දැනගෙන ඉඳියේ නෑ. මේ ආව නිසා තමයි මට තේරෙන්නේ ඇවිල්ලා දවසින් මේ මම අවුරුදු 15ක පරණ එකක් මෙච්චර අල්ලගෙන ඉන්නවා කියලා. අන්න මොකද වෙන්නේ? තමුන් තමුන්ගම දැනගන්නවා, තමුන් තමුන්ගම සොයා ගන්නවා. self discovery කියන්නේ ඕක තමයි. ලේසි නෑ, ලේසි නෑ. අර එන වෙහෙස වැඩි. ඒ වෙහෙසෙන් පලා යන්න තමයි අපි මුළු ජීවිත කාලයක් ගත කරලා තියෙන්නේ. නමුත් ඕක දරාගෙන ඉඳියොත් ඔතන සුවසේවාවක් සිද්ධ වෙනවා. ඔය කයේ වේදනාවක් තියෙන්නේ සමහර විට අර මානසික ව්‍යාධිවල කායික නිරූපණයක්. එහෙම වෙන්න බැරි නෑ. ඉතින් ඉවසා දරාගෙන ඔය යන වැඩේටම යන්න දෙන එක තමයි ක්‍රමවේදය.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සිදුවන ක්‍රියාවේ විස්තර නොබලයි. අවට පරිසරයේම කොටසක් දෙස බලා සිටීමක් වැඩි. ඇතුළට නැමුණු බවකි. ශබ්ද ඇසේ වෙන් කර නම් නොකරයි. වරින්වර ඇසුණක් නැසුණක් මෙනි. වරින්වර ඇතිව නැතිවන දේහා අමිශ්‍ර බවකි. පර්යංක භාවනාව මුලදී නොදැනුන හුස්ම සියුම් උස් පහත් වීම ලෙස දැනුණා. එදෙස බැලූ විට එයද නැති වුණා. බෙල්ල කඩා වැටීමට ලං වෙන විටද දැනුවත් හා දැන දැනම කඩා වැටේ. නොඇලුණු භවයේ තවත් විවේක වේ. නොයෙක් ශබ්ද ඇසේ බාධාවක් නැත. එදිනෙදා සතිමත් බව පෙර මතකවලට අදාළ ඈතින් බොඳ වෙන සිතුවිලි හරහා වෙන ගෙවීමට වරක ඉබේ ඉඩදී. තවත් වරක ඒ සිතුවිලි වලට ඇතුල් වීමට නොදී විවේක වීමකි. එවිට ලොවක් අමතක වුණාසේය. එවිට අවට පෙනුණක් ඒ සියල්ල අතහැරුණ බවකි, අදාළ නැති බවකි. වාර්තා කිරීමට කරුණු ගලා නොයන අතර කරුණු සොයමින් වාර්තා කරන බවකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, මේ පහුගිය දවසක හම්බුණා පරණ යාළුවෙක්. පරණ යාළුවෙක් කියන්නේ ඇත්තටම මේදී අඳුනගත්ත යාළුවෙක්. මේ අවුරුදු 75යි. අවුරුදු 30ක් නැවක වැඩ කරලා තියෙන හොඳ කාපු බීපු මනුස්සෙක්. ඉතින් ඇවිල්ලා හරි විස්තර කතා කරනවා එයාගේ ජීවිතය ගැන, මේ භාවනාව ගැන කියනවා. කතා බහ කරන්නත් ප්‍රසන්න මනුස්සයා. ඉතින් කොහොමාරි කාලයක් තිස්සේ මෙහෙ භාවනා කරා. දැන් ඊයේද පෙරේදද ඔයාගෙන ඇවිල්ලා මේ අවුරුදු ගානකට පස්සේ කතා කරලා කියනවා, ස්වාමීනාද මේ දිත්තේ දිට්ටමත්තන් කියන්නේ මොකක්ද? දිත්තේ දිට්ටමත්තන් කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට මං ඇහුවා, දැන් සාමාන්‍යයෙන් රාගෙ හැම මොකද කියලා. ඒ කියනවා ගෑනු කෙනෙක් එහෙම දැක්කහම තාම වඳුරා බිමින් යන්නේ නැහැ ස්වාමීනාද. 75 වුණත් තාම එහෙමම තමයි. තාම අර පරණ විදිහම තමයි. ඒතර මං ඒවා දිත්තේ දිට්ටමත් නම් තියනවද? නෑනේ. නෑනේ, එතනින් නවතින්නේ නෑ. ඒ වෙනුවට ඒක ඔස්සේ මේ ඇදීලා යනවා. තාමත් වඳුරා බිමින් යන්නේ නැහැ 75 පැන්නත්. ඒක තමයි හැටි. රාගය වගේ දේවල් මන් දන්නේ නෑ. වයසට ගියා කියලා නම් නැති වෙන්නේ නෑ. මේ වෙනුවට අපි නිකන් නැති වුණා වගේ රඟපෑමක් වගේ සිද්ධ කරනවා. ඒක තමයි වෙන්නේ. ඒතර එයා කියනවා දිත්තේ දිට්ටමත් නැහැ. දුතු පමණින් එහෙම නවතින්නේ නෑ. මේක ඔස්සේ ඇදිලා මේක ඔස්සේ ඇවිස්සිලා යනවා. ඒ ගමන තාම තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා එයාගේ නිරීක්ෂණ එයා කියන්නේ. එතකොට දැන් මෙයා අහනවා, දැන් එහෙනම් මම මේක යන්න නොදී නවත්තන්න එකද ඕනේ? දැක්ක දැක්ක ඇති ඇති කියලා නවත්තන්න දෝනේ කියලා අහනවා. දිත්තේ දිට්ටමත් කරන්න ඕනේද කියලා අහනවා. එතන මං කෝ කරලා කරලා බේරන්න බෑනේ. කරනවා නම් කරන්නේ බොරුවක්නේ. ඒක නිසා ඔය භාවනාව තමුන්ගේ සක්මන පරියන්කේ කරගෙන යන්. එතකොට දවසක දිත්තේ දිට්ටමත්තන් වෙයි. ඒක ඉන්ටෙන්ෂනලි කරන්න බෑ. කරන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි දිත්තේ දිට්ටමත්තන් වෙන්නේ. එතකොට ඒක සමහර විට දැන් 75කුත් ගිහිල්ලා ඉඳලා මේ පාර බැරි වුණත් පස්සේ කාලෙක හරි අරගන්න පුළුවන් වෙයි. ඒ මනුස්සයා ගැන මම මේ කියන්නේ. ඒ මනුස්සයාටත්. ඉතින් කෙසේ නමුත් තාම ඇවිස්සෙනවා කියන එක අන්න එයත් කියනවා. එයාටත් තේරෙනවා. අපි අපිටත් තේරෙනවා අපි අපිත් නොයෙකුත් දේවල් වලට තාම ඇවිස්සෙනවා කියලා. එතකොට සාමාන්‍ය දැන් ওই වார்த்தාවේ වාක්‍ය කීපයක්ම මුලින් කියවුනකොට මට ඇහුණ දේ තමයි විස්තර නොබලයි. අවට පරිසරයේ කොටසක් ලෙස ඉඳීමට උත්සාහ කරනවා. මේ විදිහට දුටු දේ දුටු පමණින් නතර කරන්න උත්සාහ ගන්නවා වගේ අදහසක් කියනවා. නමුත් ඒක ඉන්ටෙන්ෂනල් නෙමෙයි කියලා තමයි මම කියන්නේ. විස්තර නොබලයි කියන්නේ ඒක ක්‍රියාවක් විදිහට කියන්න බෑ. එහෙම නැත්නම් හිතේ ස්වභාවය තමයි සමහර වෙලාවට විස්තර බලනවා සමහර වෙලාවට බලන්නේ නෑ. එයාගේ ක්‍රමවේදයට ගියොත් හරි. උන දෙයක් නම් හරි. කරන දෙයක් නම් මොකද්දෝ පැටලවිල්ලක් තියෙනවා. ඒක නිසා ඔය වார்த்தාව ආපහු කියවලා බැලුවොත් මේ ලියපු කෙනා අන්න මේක මේ මම මේ කියන්නේ වෙන දෙයක් ගැනද කරන දෙයක් ගැනද කියලා විමසලා බලන්න. කරන දෙයක් නම් අන්න කෙරුවාව අඩු කරන තරමට වටිනවා. වෙන දෙයක් නම් ගැටලුවක් නැහැ. ඒතර සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි සමහර වෙලාවට මොකක් හරි එකකට වැදගෙන ඒක ඔස්සේම ගමන් කරනවා. තව වෙලාවකට ඔය එකක්වත් ඕනේ නැහැ මට කියලා ඉන්න ස්වභාවයකුත් තියෙනවා. ඒ දෙකම මේ කරනා භවනාවේ ප්‍රතිපදාවේ කොටසක්. එතකොට දිත්තේ දිත්ත මතම් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔතෙන්දි වෙන්නේ මොකද්ද? අපි අර මෙහෙම හික්මවන්නේ යනවා තාම. හික්මවන්නේ යනකොට ඒක එච්චර හොඳ නෑ. ඒ වෙනුවට බලන්න මේ විස්තර බලන වෙලාවල් තියෙනවා නොබලන වෙලාවල් තියෙනවා. ඒකේ මම කරනවා කියන අදහසින් ලිය වෙලා තියෙන. එහෙම එකක් නෑ. මම කරනවා කියන අදහසින් ලිය වෙනවා නම් තාම වැඩේ මදි. ඒක හින්දා ඔය රචනේ නැවත කියවලා බලන්න, භාවනාව කරනකොට බලන්න. මේක මම මේ නොබල ඉන්න උත්සාහ කරනවද නැත්නම් මේ හිත කොහොමත් විස්තර බලන්න උදාසීනයිද? ඊළඟට මේ අවට පරිසරයේ කොටසක් ලෙස මම ඉන්න උත්සාහ කරනවද නැත්නම් ඒකද මේ සාමාන්‍ය ස්වභාවේ මේ දකින දේ ඒ පමණින් නවත්තන්න මම උත්සාහ කරනවද නැත්නම් නවතිනවද? යන්නේ පරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂණය කරොත් ඔය වார்த்தාව ඔහොම නෙමෙයි ලියවෙන්නේ. අනේ වෙනස අඳුන ගන්න උත්සාහ ගන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන ආරම්භ කර ටික වේලාවකින් සක්මන ඔහේ සිදුවේ. අරමුණු වල සිත පැටලී නොගෙන එන යන අරමුණු ගැන දැනුවත් වෙමින් සක්මන සිදුවේ. පරයන්කයට වාඩි වූ විට සිත ඉක්මනින්ම ඒකාග්‍ර වේ. කය පිළිබඳ අරමුණු නොවේ. එන යන සංඥා දකි. ඒවා අරමුණු නොවි ආවාසයම යනු පෙනේ. නිශ්චල අවස්ථාද අද්දකි. සාමාන්‍ය ජීවිතයේද සියල්ල එකට බොඳ වී ඇතිසේය. නීරස බවකි. ගත යුතු හරයක් නැතිසේය. එදිනෙදා වැඩ කටයුතු වලදී බොහෝ විට ඒ කෙරෙන සැටි බලා සිටිනවාසේ පෙනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට මේක මේ අර වෙන් කළා හොඳට බේරලා සුද්ධ කළා ගන්න පුළුවන් සභාය වෙනුවට බොඳවීමක් කලවමක් ඒ වගේ එකක් මතුවෙලා එනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් හිතනවා මේ බොඳ වුණාම හරි නෑ, මේක වෙන් වෙන්ව තියෙන්න ඕනේ, ඒක තමයි ස්වභාවය කියලා. දැන් පහුගිය දවසක මේ අලුතෙන් භාවනා කරන්න ආපු ලේඩි කෙනෙක්, එයා කියනවා මේ මගේ මේ මට මේ ඔක්කොම නිකන් මහ කලවමක් වගේ වෙලා, තිවිලිත් තියෙනවා, මේ ඇඟේ දැනීමුත් තියෙනවා, යටපිටාවත් පේනවා, සද්දත් ඇහෙනවා, ඔක්කොම මහ කලවමක් මේ සක්මණ කියන්නේ. වාඩි වෙලා ඉන්නකොටත් ඒ වගේ එක තැනක හිත පවත්වන්න බෑ. මහා නිකන් මේ කලවමක් වමනයක් වගේ දෙයක් තමයි මට දැනෙන්නේ. මේක නිකන් මගේ හිත වික්ෂිප්ත වෙලාද මේ විදියට මේ දැනෙන්නේ මොකද? මට ඉස්සර මේ හොඳට එකකට අවධානය දීලා එකක් දැනි දැනි තියුණා. ඔන්න මගේ ඇඟ දැනෙනවා, ඔන්න මගේ හිතවිලි දැනෙනවා, ඔන්න මට සද්ද ඇහෙනවා කියලා දැන් ඒක මහා කලවමක් කියලා කියනවා. එතකොට ඒ බොඳවීම, ඒ කලවම් වීම, වමනයක් වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? සාමාන්‍ය ස්වභාවය තමයි අපි හිතනවා එහෙම තියෙන හොඳ නැහැ. ඒ වෙනුවට වෙන් වෙන්ව තියෙන්න ඕනේ. මේ බත්, මේ හොදි, මේ මස් මාංශ, මේ පළතුරු කියලා වෙන් වෙන්ව තියුණොත් තමයි හොඳ කියලා අපි කියන්නේ. නමුත් වෙන් වෙන්ව තියනවා කියන්නේ ආකර්ෂණය වැඩි. වමනයක් කියන්නේ ආකර්ෂණයක් අඩුයි. වමනයකට කවුරුත් ආසා වෙන්නේ නැහැනේ. වමනයක් කවුරුත් ප්‍රිය කරන්නේ නැහැනේ. ඔය බල්ල වගේ නම් හිටපු ගම ඇදලා දානවා බරබරස් දාලා. ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් අන්න ඒ වමනයකට ප්‍රියක් නැහැ. වමනයක් අරහෙම ආකර්ෂණයක් දනවන්නේ නැහැ. අන්න ඒක තමයි ඔය බොඳවීමක් විදිහට මේ විදිහට කලවම් වීමක් විදිහට දැනෙන්නේ. අර කලින් තියුණ දේ අර වෙන්වෙන් පෙනුන දේ දැන් මහ කලවමක් විදිහට ආකර්ෂණයක් නැතුව විවරණ වෙලා පේනවා. එතකොට එන්නේ සාමාන්‍ය බොඳවීමක්, එහෙම නැත්නම් කම්මැලිකමක් වගේ දෙයක් තමයි ඊළඟට මෝදු වෙන්නේ, ඊළඟට ඉස්මතු වෙන්නේ. ඒක හොඳ දෙයක්, ප්‍රතිපදාවේ හොඳ දෙයක්, ප්‍රතිපදාවේ දියුණුවක්. අර විදිහට වෙන්වෙන් තියුණ දේ දැන් කලවම් වෙලා. එතකොට අච්චර හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. නොයකුත් හැඟීම් තියෙනවා ඔතන. නොයකුත් නොයකුත් දේවල් තියෙනවා අර කලින් මිනිහම තමා. හැබැයි අර කලවම තමයි තියෙන්නේ දැන්. මේ තරහ වුණත් ඉස්සර තරම් ගන්න බෑ. මේ මොකද පොඳ වෙලා අර කලවම තියෙන්නේ. තරහක් තියෙනවා තාම මොනවදෝ ටිකකුත් තියෙනවා. අර සිදුවීමත් හිතට එනවා තාම මොනවදෝ ටිකකුත් තියෙනවා. ඇයිත් මම බැලුවා මට තරහ ගියාද කියලා. මම තරහ ගියා වගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් දැක්කුවා. අර හුරු පුරුදු ප්‍රතික්‍රියාවක්. නමුත් බැලුවාම එච්චරම තරහ ගිහිල්ලා තිබුණේ නැහැ. එච්චරම තරහ ගිහිල්ලා තිබුණේ තරහක් මොකගේ මොකද්දෝ එකක් තියුණා. නමුත් අනේ එච්චරම තරහ ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ වෙනුවට අර කලවමක්, කලවමක් අර විදිහේ වමනයක් තියෙනවා. ඒකෙන් තරහ ඔයලා බේරලා ගන්න බැරි කමකුත් නැහැ. නමුත් අර මුල් පින්තූරේ බැලුවාම තව මොන මොනවාදෝ ටිකක් තියෙනවානේ. අන්න ඒ නියම බර තැබීම සිද්ධ වෙනවා මෙ යනකොට. ඒ බර තැබීම වෙනකොට වෙන්නේ මොකද්ද? පොඳ වෙනවා. මේකේ ආකර්ෂණය නැති වෙලා යනවා. ඒ බොඳවීම හොඳ දෙයක්. ඒ කම්මැලිකම හොඳ දෙයක් කියලා බාරගෙන කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරුෂ් පුතා අපිට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි ඔලංක. එහෙමනම් අපි සභාවට යොමු කරමු. කාට හරි වාචිකව ප්‍රශ්නයක් උන්වහන්සේට ඉදිරිපත් කරන්න ඕන අවස්ථාව දැන් අරගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. ජයන්ති මහත්මියට පුළුවන් අන්මියුට් කරලා ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න.
පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ මට එකතු ගොනු කරගන්නත් අමාරුයි. ඉතින් මම දිනපතාම භාවනා කරනවා. දැන් භාවනාව කරගෙන යනකොට හිත නිදහස්ව පවතින එක තමයි මම කියන්නේ, පවතින එක තමයි සිද්ධ වෙන්නේ. හුස්මවත්, කයේ වේදනාවක්වත්, කයේ මායිමක්වත් එහෙම මුකුත් දන්නේ නැහැ පරියන්කේ ඉන්නකොට. නමුත් මං ඉන්න බව දන්නවා. සිතුවිලිත් එනවා අඩුයි පරියන්කේදී. ඒ වෙලාවට එහෙමම ඉන්නවා. ඒත් ඒක ඒ නමුත් සක්මනේදී වැඩිපුර සිතුවිලි එන්නේ. සක්මන පටන් ගත්තාම දිගටම සිතුවිලි ඒ අතරට ඊට පස්සේ දෙපායක් දැනෙනවා. ඒ විදිහට ඒ කියන්නේ සක්මනක් කෙරෙන්නේ නැහැ වගේ යන්නේ. නිකන් සිතුවිලි එක තමයි ඉන්නේ කියලා තමයි සක්මන කියන්න පුළුවන්. මගේ මට සැකයකට වගේ මට එහෙම එහෙකට තියෙන්නේ. දැන් පරයන්කේ ඉන්නකොට මම අහලා තියෙනවා දැන් හැම දෙයක්ම විමර්ශනය කරලා බලන්න කියලා. එහෙම හේතු ඇයි මේකට මෙහෙම වෙන්න, මොන හරි හිතුවිල්ලක් આવොත් ඒකට හේතු මොනවාද? ඒක තව ක්‍රමයක්ද අපි මේ කරගෙන යන විදිය, මම කරගෙන යන විදිය? සිතුවිල්ලක් ආපුවම, සිතුවිල්ල තියා ඕනම අරමුණක් ආපුවම ඒක ගෙවිලා යන ආකාරය බලාගෙන ඉන්න එක කරන්නේ. ඒකට මුකුත් අතපොවන්නේ නැහැ. නමුත් තව මට සමහර තැන්වලින් ඇහෙනවා ඒ යම් අරමුණක් ආපුවම ඒකට ඒක ඇයිද ඒක ආවේ කොහෙන්ද ආවේ? ඒ වගේ විග්‍රහ කරලා බලන්න කියලා. එහෙම කරේ නැත්නම් ඒක සමතේකට යන්නේ කියලා. ඒ වගේ මට පොඩි ගැටලුවක් සැකයකට වගේ හැදිලා තියෙනවා. ඒ බව කියන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් ගොනු කරගන්න අමාරු එකක් හොඳයි. සාමාන්‍යව අලුතෙන් වැඩේ පටන් ගත්ත කෙනෙක් ප්‍රශ්නමයි. දැන් පහුගිය දවසක කෙනෙක් ඔන්න එකක් ඇහුවා, උත්තරයක් දුන්නා. දෙකක් ඇහුවා, ඒකටත් උත්තරයක් දුන්නා. තුන්වෙනුවත් අහනවා, ඒකම ආපහු එක එක පැත්තෙන් කරකවලා. මං කෝ ඒ ප්‍රශ්නේ මට තේරුන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආපහු තව හොඳට වෙලා අරගෙන හතරවෙනුවත් ඉදිරිපත් කරනවා, මේ හාමුදුරන්ට තේරෙන්නේ නැහැනේ ප්‍රශ්නේ කියලා. අනේ ඉතින් බෑනේ කරන්න, බෑ කරන්න. මොකද හේතුව අර එක එක විදියට එක එක ප්‍රශ්න අහා ඉන්නවා. මං කෝ මේ භාවනාවක් කරපු නැති ප්‍රශ්නේ තියෙනවා උතර වෙන මොකුත් නෙමෙයි. නැත්තම් ඔච්චර ප්‍රශ්න ඉතුරු වෙන එකක් නැහැ. මොකද හේතුව භාවනාවක් කරපු කෙනාට තේරෙනවා අන්න ප්‍රශ්නෙත් ගොනු කරගන්න අමාරුයි. ඒකට හේතුව තමයි මේක වැඩ කටයුතු කරගන්න බැරි විකාර වෙලා නෙමෙයි. ඒ වෙනුවට අර වැඩක් නැහැ, ඔය අද පහන ප්‍රශ්නේ හෙට ආපහු වෙන එකක් බවට පරිවර්තනය වෙනවා. ස්ථාවරව ප්‍රශ්නයක්වත් තියෙන්නේ නැහැ. අන්න ඒක තමයි ක්‍රමවේදී. ඒක තමයි හරි. ඒකට ප්‍රශ්නයක් ගොනු කරගන්න බැරි නම් ඒකත් හොඳ හොඳ දෙයක්, හොඳ සලකුණක්. ඉතින් ඔය අපි ඔය මතුවලා තියෙන ප්‍රශ්නේ ගැන ගත්තොත් මේ ගොඩක් වෙලාවට මේ සාමූහික කමටහන් අවස්ථාවන්නේ මේ සිද්ධ කරන්නේ. එතකොට අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මේ මොන විදිහේ කෙනෙක්ට දෙන උපදේශද්ද මේ කියන එක දැනගෙන තෝරලා බේරලා අරගන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ, ගොඩ දෙනෙක් අර ආපහු ගිහිල්ලා අර පරණ පුරුදු මොන්ටිසෝරි පන්තියට වැටෙනවා. ඉතින් කිව්වොත් උඹ ඔය 6 වසරෙන් ඉඳලානේ ගිහිල්ලා මොන්ටිසෝරියට පන්තියට ගියේ කියලා අහපෝ. නෑ නෑ එහෙම බෑ, මෙහෙම මෙතන හොඳයි කිව්වනේ කියලා එතෙන්ටම ගිහිල්ලා වැදගෙන ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? ඒකෙන් හින්දා ඔය ඒ වගේ විවිධ අදහස් ඉදිරිපත් වෙන්න පුළුවන් සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් නිසා විශේෂයෙන්. නමුත් තම තමුන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද මේ මොන විදිහේ උපදේශයක්ද මේ දෙන්නේ, කොයි විදිහේ කෙනෙක්ටද මේ උපදේශ දෙන්නේ කියන එක ඒක විමසලා බලන්න වටිනවා. ඒක ඒක තේර ඒක බේරලා තේරුම් ගන්න, වර්ග කරලා තේරුම් ගන්න වටිනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ, අපි ගොඩක් කාලවලට අර ඉදියේ නැවත පරණ අර කෙරුවාවල් දිහාවට ගමන් කරනවා. ඒක නිසා හැම වෙලෙම මේක වෙනස් වෙන සුළුයි. ප්‍රතිපදාවත් වෙනස් වෙනවා, උපදේශුත් වෙනස් වෙනවා. දැන් ඊයේ කියන එක නේ අද කියන්නේ. දැන් පහුගිය දවසක ළමයි දෙන්නෙක් එක දවසේ හම්බුණා. ඒ පළවෙනි දවසේ දෙවෙනි දවසේ කියනවා සයන්ස්. දැන් ඊයේ කියපු එක නෙමෙයි අද කියන්නේ. හරියටම හරි. හරියටම හරි. මොකද ඊයේ දවසේ අද ඕක කියන්නත් බෑ. ඒ වෙනුවට මේ ඒ භාවනාව ඒ වැඩෙන විදිහට එයාගේ එක වார்த்தාවේ හැටියට තමයි උපදෙස ලැබෙන්නේ. මේක නිසා තේරුම් ගත යුතු තමයි ඔය යන ක්‍රියාවලිය හරි. මම නම් කියන්නේ එකම දෙයයි, කිරීමක් කෙරුවාව අඩු වෙන්න ඕනේ. මොනවා හරි කරනවානේ අපි භාවනාව කියලා. අන්තිමට ඉතුරු වෙන්නේ මුකුත් නොකර ඉඳීමක් තමයි භාවනාව කියලා. එච්චරයි. ඒක බාර ගන්න සූදානමක් තමයි අර මුල් කෙරුවාව. මේක පාට කිව්වොත් එහෙම එතකොට ඉතින් භාවනා කරන දැන් මම නිකන් භාවනාවෙනි කියලා එහෙමත් කියන කට්ටිය ඉන්නවනේ. මේකෙන්ද අපි කියනවා නෑ මෙහෙම ඇවිදින්න, මෙහෙම පියවර වලට ගන්න, හුස්මට ගන්න ඕම කියලා කියනවා. කියලා 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 ටිකෙන් ටික ටිකෙන් ටික ඕක අඩු කරගෙන ගිහිල්ලා අන්තිමට කියනවා දැන් මුකුත් නොකර ඉන්න පුළුවන්. ඔහේ සක්මනේ නිකන් ඒ යන්න දෙන්න. ඒක ගැටලුවක් නෑ. සිහිය තියනවාද කියලා මෙව සමින් සක්මන් කරන්න. එහෙම බැලුවොත් තේරෙනවා ඔන්න මේ කෙරුවාව අඩුයි. ඊළඟ අර විදිහට පරයන්කේ වාඩි වෙලා ඒ විරියවේ විවේක වෙනවා. විවේක වුණාම තේරෙනවා ඔන්න මොකද්දෝ වෙනවා. අන්න ඒකම තමයි ක්‍රමවේදී. ඒකින්ද කාලෙත් එක්ක යම් කිසි විදියක අපි මොනවා හරි භාවනාවක් කියලා කරනවා නම් ඒක ටික ටික අඩු වෙන දිහාවට තමයි යන්නේ. ඒක අලුතෙන් දාගෙන අලුත් ලෙඩක් හදා ගන්න ඕනේ, ආ මෙහෙමත් කරන්න ඕනේද, මෙහෙම විමසන්න ඕනේද කියලා ඕනේ නැහැ. වෙන්නේ මේක තමයි. දැවතන කියන අරමුණක් ගෙවි යන ආකාරය බලනවා කියලා. බැලුවේ නැත්තම් බැලුවේ නැතත් අරමුණ ගෙවෙනවා. බැලුවේ නැතත් අරමුණ ගෙවෙනවා. ඒක තමයි ධර්මතාවය. අපි තමයි මේ ගිහිල්ලා නවත්තන්නේ. අපි තමයි මේ ගිහිල්ලා නවත්තන්නේ මේ මම මේකට බැහැලා මේක ගෙවන්න ඕනේ කියලා කියනවා. ගෙවි යන ආකාරය බලන්න ඕනේ කියලා. බැලුවේ නැත්තම් බැලුවේ නැතත් ඔය අරමුණ ගෙවෙනවා. ඈ මේ එන ඒවා සියලුම අනිත්‍ය තමයි. ඒලා තියෙන ධර්මතාවය. අපි මොකද කරන්නේ? ගිහිල්ලා නිත්‍ය කරගන්නවනේ අපි. ඒක තමයි හිතේ ක්‍රියාවලිය. නැත්තම් කොහොමත් ස්වභාවයෙන් තියෙන්නේ අනිත්‍ය තමයි. ඒක නිසා අන්න ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න කියන දෙය තමයි තියෙන්නේ. ක්‍රියාවලියට ඉඩ දෙන්න ඒක තුල තියෙනවා මේ ධර්ම ඕජස. තියෙන්නෙම අන්න ඒ ක්‍රියාවලිය තමයි, තියෙන්නෙම අනිත්‍ය තමයි. අන්න ඒක එක්ක ඉන්න එක තමයි භාවනාව කියන්නේ. ඒක බාර ගන්න එක තමයි භාවනාව කියන්නේ. ඒකට මුකුත් කරන්නේ නැහැ. නොකර ඉඳීමක් තමයි වැඩි වැඩියෙන් තියෙන්නේ.
හොඳමයි
මෛත්‍රව
ස්වාමීන්
තේරුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. බොහොම හොඳයි. ඔව් ඒ මට සැකයක් අර පොදු කමටහන් යනකොට තමයි ඒක වෙන්නේ, ඒ වගේ මික්සප් වෙන්නේ. හරි හොඳයි ස්වාමීන් වහන්සේ, ඒක මට තේරුණා. තේරුවන් සර්.
වන්සල්නේ එහෙනම් ආයන්ති මහත්මියට තව ප්‍රශ්නයකට වෙලාව තියෙනවද ස්වාමීන් වහන්ස?
ඕගම ටග්ගල්
ප්‍රශ්න දෙකක් තියෙනවා දෙන්නේ අතුස. ආයන්ති මහත්මියට ඉස්සෙල්ලාම් පුළුවන් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස සක් මේ කමඨම් වාර්තාවේ අපට පරිසරියම කොටසක් කියලා සටහන් කළා මේ ඉදිරිපත් කරපු එකේ, ඒක ගැන මේ ස්වාමීන් වහන්ස දැන් අර කරන් යනකොට මේ කාලෙත් එක්ක දැන් අර සීමාවල් එකතු වෙලා තියෙන්නේ. ඒක කියන්නේ ස්පර්ශයක් කළත් එකපාරේ දෙක අතර පොඩි එකපාර නිකන් තද චූටි ගතියක් දැනනත් එක්කම දෙකම එකට වගේ එකතු වෙලා සේරම එකක් වගේ තමයි අත්දකින්නේ. එතකොට දැන් අර ඇවිදිනකොට දැන් මෙහෙම කරනකොට ඒක කියන්නේ දේවල් වෙන වෙනම පෙවුනට මෙහෙම මේස පුටියව කියලා ඒව වෙන ඒකෙම කොටසක් වගේ දකින්නේ. දැන් මෙහෙම කරනකොට ඉස්සර බලන්න පුරුදු වෙලා හිටියා අත් දැන් මෙහෙම ඇවිදිනවා මෙහෙම කියලා, ඊට පස්සේ ඒක ඉබේ වෙන එකත් එක්කම හිතට හරි බේසක් ඒක දිහා මේකින් ඒක අතහැරලා දානවා. ඉතින් එහෙම කරගෙන යනකොට මේක අර මේ සේරම දේවල් වල නිකන් එකම දේ වෙන දෙයි කොටසක් වගේ තමයි ඒ වෙලාවේ අත්දකි මේ අත්දැකේ. විස්තර නොබලනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මා සටහන් කළේ දැන් සද්ද ඇහෙනකොට ඒ කියන්නේ අර සද්ද වෙන් වෙන් කර ඒ කියන්නේ මේ මෙහෙම සද්දයක් මෙහෙම කියලා ඒ සද්දයක් කියනොත් එක්කම ඒක දිහා ඒ කියන්නේ කහවල මුකුණ මොන සද්දයක්ද කියලා බලන එකම වෙහෙසක් වුණ ගාම අතාරිනවා. අන්න මේ ඒ මේ අරමුණෙන් තම ඒ කියන්නේ ඒ මේ අරමුණෙන් තම සදහන් කළේ විස්තර නොබලයි කියලා ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.
ඔව් එතකොට ඔය කියන්න උත්සාහ කරන්නේ මේක මේ කරන දෙයක්කට වඩා වෙන දෙයක් කියලා. මේ මමයි වටපිටාවයි අතරේ මේ ඒ තියෙන අපි කියන්නේ වෙනස, එහෙම නැත්නම් ඒ මාජින් එක බොඳ වෙලා යනවා. අර විදියට දේවල් ඔස්සේ හඹා යන ගතිය අඩු වෙලා යනවා. ඒක වෙහෙසක් විදියට මේ හිතටම දැනෙනවා. එතකොට ඒක කියවෙන්න ඕනේ අර නිකන් ඕක නිකන් අපි කියන්නේ නිකන් මොකද්ද නිකන් කරනවා වෙනුවට නිකන් අර නිකන් වෙන සිදුවීමක් විදියන්නේ. එතකොට අර නිකන් අර ඕක නිකන් භාවකාරක වගේ තමයි ලියවෙන්නේ ඇත්තටම. එනේ ඒ ඒ ලියවින ලියුම් ශිල්පයේ දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් මේක පැටලිලාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවානේ. ඒකෙන් ඉඳලා වෙන දේවල් කියලා නේ කියන්නේ ඔක්කොම. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන දෙයට වෙන දෙන ඕකම තමයි ක්‍රියාවලිය. මේක යාටම තේරුම් ගන්න දෙන්න ඕනේ මේක මේ වෙහෙසයි කියලා. අපි වෙහෙසයි කියලා අපි අතින් දාලා කියපෙන්නන්න හැදුවට ඒ වෙහෙස බාර ගන්න කැමති නෑ. ඒකනේ අපි ඔය ජීවිත කාලයක් පුරාවට ගෙවල් දොරවල් හදාගෙන ඔය වැඩ කරගෙන ඉන්නේ. ඒ මොකද හේතුව අපි මේ පෙන්නන්න උත්සාහ කරාට නිකන් මේක නිකන් වටිනවා කියලා වෙහෙස තමයි තියෙන්නේ. මේක එක්කෝ අමතක කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ දරාගෙන වෙහෙස පීඩාව ඔස්සේ යන්න පුළුවන්. ඔය කොයි දේ කරත් අන්තිමට වෙහෙසයි කියන එක ඒ හිතටම තේරුම් ගන්න දෙන්න ඕනේ. දාන්න දෙන ක්‍රමේ තමයි අපි පොඩ්ඩක් මේ නතර වෙලා ඒ මේ විදිහේ සක්මනක පරියන්කික යෙදෙනවා. එතකොට යෙදෙනකොට තේරෙනවා මේකේ එයාටම වෙහෙස දැනෙනවා. දැනුණාම වෙන්නේ මොකද්ද? එහෙනම් ඒක අතහැරලා අතහැරීමක් ඉබේ සිද්ධ වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලිය වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒක තමයි ක්‍රමවේදේ. එහෙම නැතුව අපි කරන්න යනවාද කියන ප්‍රශ්නේ තමයි මම ඇහුවේ. ඒක ඒක ලියවිලා තියෙන විදිහට එහෙම තේරුණාට එහෙම එකක් නැහැ. එහෙමනම් හරි.
ස්වාමීන් වහන්සේ මට ඇත්තටම කිව්වොත් කමඨා වර්තේ කොටසක් වෙනවා ලියන්න මොනවා ලියන්නද කියලා එනවා. ඊට පස්සේ මේ දැන් එක කාලයක් ආව ලියන්න මේ කියන්නේ නිහඬව ඉන්න කියන්නේ වචන කරන්න කරාට ඒක නෙමෙයි නැද්ද කියමත් කියන්නේ වචනත් එක්ක මේ කරන්න කියන්න අමාරුයි. ඒක නිකන් නිහඬ වෙනවා. එතකොට මේ වාර්තා ලියන්න යනකොට මට ඒ කියන්නේ සමහරවිට ඒ කියන්නේ අර ආයාසයකින් කරන එකක් වගේ වෙනවා.
ඔව් සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදී තමයි වචන ලොප් වෙනවා, ගොළු වෙනවා. අර නිකන් මේක කියාගන්න බැරි අත්දැකීමක් බවට පත් වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ වෙලාවට ඉතින් ගොඩාක් වෙහෙසක් ගන්න ඕනෙත් නැහැ. නමුත් මොනවාදෝ කියලා අර තමන්ගේ වචන ගලපන්න උත්සාහ ගන්නවා. මේක නිකන් වෙහෙසකින් නෙමෙයි, නිකන් එච්චර වෙහෙසක් අරගෙන කියන්න ඕනේ, මෙන්න මේ වගේ අත්දැකීමක් තමයි මට තියෙන්නේ කියලා වාක්‍යකින් දෙකකින් හරි කියලා සම්බන්ධ වෙනවා, වාර්තා කරනවා. එතකොට අහන කෙනාට තේරෙනවානේ, අහන කෙනාට තේරෙනවා මේ වචන නැති වෙන්නේ මොකද හේතුව, වචන ලොප් වෙන්නේ මොකද හේතුව. මේ එකම තමයි ක්‍රමවේදී. ආධුනික කෙනෙක්ගේ කමඨාන ගොඩාක් විස්තර සහිතයි, ගොඩාක් අනුපිළිවෙලට ක්‍රමවේදයට ලියලා තියෙනවා, හොඳ ෆ්ලෝ එකක් තියෙනවා. නමුත් ඔය භාවනාවක් වැඩෙනකොට වෙන දේ තමයි ඒක නිකන් හරි අපිළිවෙල ගතියකට, විස්තර තොරතුරු නැති ගතියකට, නිකන් අර ගොළුවේ දැකපු හීනයක් වගේ මොකද්දෝ එකක් කියන්න උත්සාහ ගන්නවා. ඒක හොඳ දෙයක්. ඉතින් ඒ ඒ හොඳ හරි වැඩේ හරි කියන අදහසින් කරගෙන යමු, විශ්වාසයෙන් කරගෙන යමු.
එහෙම ස්වාමීන් වහන්සේ මොකද ලියන්න නෑ කියලා ලියන්න හදලා එතකොට ඒක ආධුනික මට්ටමෙන් නෑනි කියලා ලියනවා. ඒක එහෙම දැන් කරන්න යන්නේ.
ඔව්, එහෙම එහෙම වාර්තා කරලා සම්බන්ධ වෙන්න. හැබැයි මේ තමුගේ ඉතින් තියෙන අත්දැකීම පුළුවන් විදියට කියමු, ඒක ගැටලුවක් නෑ.
හොඳයි ස්වාමීන් වහන්සේ, උපහන්සේට බොහෝ පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණ.
අපිට ඊගාට පුළුවන් චම්පිකා මහත්මියට අවස්ථාව ලබා දෙන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, කාලයක සිට මම භාවනා කරනවා, සතිමත් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මට තියෙන ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ, හුස්මට හිත යෙදුවත් ඒ බව, ඒ කියන්නේ ඒකේ ප්‍රකට වූ ලක්ෂණ මුකුත් මට ඇත්තට හුස්ම ගැනීමක් සිදු වෙනවද නැද්ද කියලා මට එක්තරම් වැටහීමක් නැහැ. වැඩියෙන් බැලෙන්නේ සිත දිහා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ සමහර අරමුණු අර පොල් මලක් අර පොලේ ගැහුවා වගේ වගේ හිත විසිරිලා හොඳටම. එතකොට ඒ විසිරිච්ච වූ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ මම බලන් ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අර තව මහත්මයකට තර දුන්නා වගේ ස්වාමීන් වහන්සේ මට දැන් ඒක එතකොට වැටහුණා. ඒ කියන්නේ ඒ ස්වභාවයන් ඔක්කොම ගෙවිගෙන යනවා. ඊට පස්සේ හිත නැවත තැම්පත් වෙනවා. තැම්පත් වෙච්ච හිතක් ගෙවිගෙන යනවා. එහෙම බලාගෙන ඉනොත් ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ මෙහෙම බල මේ දැන් කියන්නේ මේක මතු වෙලා ගෙවිලා යනවා කියලා දැකපු දේ ස්වාමීන් වහන්සේ එහෙම දෙයක්වත් නැහැ කියලා මට තව ටික වෙලාවකින් මට දැනීමක් වශයෙන් මතු වෙනවා. දවස එදිනෙදා කටයුතු කරනකොටත් මම පුළුවන් තරම් සතිමත් වෙනවා. ඒ වෙනකොටත් ස්වාමීන් වහන්සේ මේ වැඩ කරාට අර හිත ඇතුලේ සතිමත් වීමේ ස්වභාවයේ මතු වෙලා එනවා තියෙනවා. එතකොට ඒ වැඩ කරනකොටත් මට තේරෙනවා මේ හැමදේම නිකන් ධර්මතාවයක් මේ බලාගෙන යන්නේ. මේක මම බැලුවත් නැතත් මේ මම මැදිහත් වුණත් නැතත් මේක මෙහෙම ගලාගෙන යන ස්වරූපයකින් නේද යන්නේ. මෙතෙක් කල් මං කරේ එකපාරට මේ වලට අත දාලා මේක නිකන් මේ බොර කරගත්තා වගේ ස්වභාවයක් නේද කියන අදහස් ස්වාමීන් වහන්සේ මගේ හිතට දැනෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ගැනයි මං අහන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද තව ඉදිරියට මේක කරගෙන යන්නේ කියලා.
ඔව්, ඉදිරියට ඔය වැඩේටම වෙන්න දෙන්න තමයි තියෙන්නේ. ආර විදියට මේ මෙච්චර කාලයක් අපි මේ බැලුවාම අපි තමයි මේ අහක යන ලෙඩක් ඇඟේ දාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් කට්ටිය කියනවා මේ සද්ද හරි කරදරයි, සද්ද වලින් මේ මගේ භාවනාවට බාධායි කියලා. නමුත් ඔගේ ඇත්ත ස්වභාවය තමයි මේ අපි තමයි කොහෙදෝ යන සද්ද වලට ගිහිල්ලා කරදර කරලා තියෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගමනක් යනවා. ඒක තමයි නියම ධර්මතාවය. අපි මොකද කරන්නේ? මේ කොහේ හරි යන එකක් ගිහිල්ලා ඇවිල්ලා ඇදලා ආසේ දාගෙන ඊට පස්සේ කනෝ කනෝ කියලා කෑ ගහනවා. මොක තමයි සිද්ධ වෙන්නේ. දැන් පහුගිය දවසක අර මයින්ඩ්ෆුල්නස් සලුබිලි පළඳ ගත්ත කෙනෙක්, එයා ප්‍රැක්ටිස් එක කොහොමදත් මේක විකුණගෙන කන්න උත්සාහ දරන කෙනෙක්. ඒකට කියනවා මේ හරි බාදයි. හරි බාදයි මේ නිසරණයට ආවත් බාදයි. පොයි දවසක මම ඇවිල්ලා මේ වටපිටාවේ ඔක්කොම පීකර් ටික ඇහෙනවා. බලන්නකෝ මේ ගමේ මේ පීකර් කීයක් වැඩ කරනවද? මේ නිසරණයේ විවේකයක් නැහැ නේද කියලා මට තේරුණා. ඊපස්සේ මම ලොකු හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා. ලොකු හාමුදුරෝ මට කිව්වා මම තමයි සද්දවලට ගිහිල්ලා කරදර කරන්නේ, නැතුව සද්ද ඇවිල්ලා ඔයාට කරදර කරනවා නෙමෙයි කියලා. ඒකෙන් තමයි මට ට්‍රිගර් වුණේ කියලා මෙයා මේ සභාවක විස්තරයක් කියනවා. ඒත් මං කිව්වා අපි තමයි ওই පීකර් ටිකට ගෙවන්නේ ගමේ තියෙන ඒවාට. මොකද ඒගොල්ලෝනේ කමටහන් සුද්ධ කරන්නේ. කමටහන් සුද්ධ කරනවා මොකද? මේ සද්ද ඇවිල්ලා මට කරදර කරනවා කියලා හිතා ඉදී. නමුත් අන්තිමට තේනවා මම තමයි මේ සද්ද වලට කරදර කරලා තියෙන්නේ. ඕක තමයි සද්ද නෙමෙයි අනිත් ඔක්කොටම අදාළ වෙන ධර්මතාවය. ඕක තමයි අපි හිතනවා මේ අපිට මිනිස්සු කරදර කරනවා, අපිට මටම මේ කරදර ආවා, ওই විදිහට බලාපොරොත්තු වෙනවානේ. නමුත් ඇත්තටම තේරෙනවා මේ කොහෙද යන කරදරයක් මම තමයි මේ ඇතුළට දාගෙන කනවා කනවා කියලා කෑ ගහන ඊට පස්සේ. ඒක නිසා ඔන්න ඔය ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවය බාර ගන්න හිතක් හදා ගැනීම තමයි ක්‍රමවේදය. එතකොට තේරෙනවා මොන දේ වුණත් ඒකත් ජයසිරි මංගලම්. දැන් පහුගිය දවසක මොකද්ද කෙනෙක්ට කරදරයක් වෙලා මං කිව්වා මමත් ඉස්සර ඔයාගේ ඒවා රෙසිස්ට් කරනවා. දැන් බෑනේ ස්වභාව ධර්මේ තමයි කියලා තියෙන්නේ. ස්වභාව ධර්ම කිව්වට පස්සේ යස් සර් කියලා සැලියුට් එකක් ගහනවා වැඩෙන්න. මොකද්ද කරන්න පුළුවන්? ආයි කියන්න පුළුවන් ද අයියෝ බෑ බෑ එහෙම බෑ කියලා ෆයිට් කරලා වැඩක් තියනවද? නෑ, ස්වභාව ධර්මෙම කියනවා ඇති. උඹ යන්න එපා කියලා කියනවා. ඈ ආද මොකක් හරි අසනීපයක් ගෙනහලා දානවා. ඒ කියන්නේ මොකද යන්න එපා කියලා කියලා තියෙන්නේ ස්වභාව ධර්මෙින්. එතකොට අසනීපේ කඩාගෙන ඕක වහගෙන ගිහිල්ලා දඟල ගන්නවට වැඩිය හොඳයි යස් සර් කියලා සැලුට් එකක් ගැහුවා. නෑ ඒකත් ජයසිරි මංගලම් යන්න එපා කවවා. කවුද එපා කියලා තියෙන්නේ? ආ ස්වභාව ධර්ම. ස්වභාව ධර්ම. යන්නේ විදිහේ බාර ගැනීමක් ටික ටික මතුවලා එනවා. ඉතින් ඒ සඳහා යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ඔය යන වැඩේට කොහොම යන දෙමු කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඒ ස්වභාවය දැන් අත්දකින නිසා ස්වාමීන් වහන්සේ ප්‍රමාණය මට නිකන් තේරෙනවා. අර මගේ ඇතුළත ගුලි වෙලා හරි බන්ධනීය ස්වභාවයකින් හරි මොකක් හරි තිබුණා නම් නිකන් ඒක අර ලිහිල් වෙලා ගිහිල්ලා මට නිකන් හිත ඇතුළෙන්ම ස්වාමීන් වහන්සේ සරල වෙලා නිකන් පොඩි සැනසෙලිදායක ගතියක් අර දැන් වෙනද යමක් දැක්කම අපි අසහනෙකට ආතතියකට පත් වෙනවනේ නිතරම. මොකක් හරි දෙයක් එක ෆයිට් කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒක මම මගේ කියලා අරගෙන තියෙන නිසා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ඒව නිකන් හුදු ඇත්තටම ගලා යෑමක් වගේ තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. ඒක නිසා හරි හිත ඇතුළෙන් බොහොම නියමේ විවේකී ස්වභාවයක් දරනවා. එළිය දේවල් දකින්නවා කරනවා මම ඒවත් එක්ක වැඩක් කරනවා ස්වාමීන් වහන්සේ. ඒම ස්වභාවයත් තිමින් සැරේ යනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. තව තව වැඩි වැඩි විවේකී දැනි.
එහෙම ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. එහෙමනම් ලිඛිත ප්‍රශ්න නිසා අපි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට නැවත වතාවක් ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංවේජනී යට්ටානේසු සංවිජ්ජේතේව පණ්ඩිතෝ ආතාපි නිපකෝ බිකු පඤ්ඤාය සමවෙක්කිය ඒවං විහාරින් ආතාපින් සන්ත වුත්තියත් අනුද්ධනෝ චේතෝ සමත මනුයුත්තෝ කයං දුක්කස්ස පාපුනේති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස, ඒකේ සඳහන තියෙන්නේ සෝමනස්ස සූත්‍රය කියලා. ඒකෙදී භාග්‍යතුන් වහන්සේ කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. ඒ කරුණු දෙකේදී සඳහන් කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේ විදිහට තමයි මේ දේශනාව දිහාවට බුදුරජාණන් වහන්සේ යොමු වෙන්නේ. මොකද කියනවා, කරුණු දෙකකින් යුක්ත වූ තැනැත්තා මේ ආත්මයේදීම කායික චේතසික සැපයක් බහුලව ලබනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ කරුණු දෙකකින් යුක්ත වූ, මේ කරුණු දෙකක් ඇති මේ තැනැත්තා මේ ආත්මයේදීම කායික චේතසික සැපයක් බහුලව ලබනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එහෙම ඉදිරිපත් කළා කියනවා පළවෙනි කරුණ විදිහට, සංවේජනීයේසු තානේසු සංවෙජ්ජන්තේ මේ සංවේග විය යුතු සංවේගය පහළ කරගත යුතු කරුණුවල සංවේගය ඇති කරගන්නවා. ඕක තමයි පළවෙනි කරුණ. මොකද්ද මේ විදියට සංවේගය ඇති කරගත යුතු කරුණුවල සංවේගය ඇති කරගන්නවා මේ තැනැත්තා. අන්නේ ඒ ගුණයෙන් යුක්ත වූ ඒ පළමු ගුණයෙන් යුක්ත වූ තැනැත්තා කායික චේතසික සැපයක් බහුල ලබනවා. ඊට පස්සේ කියනවා සංවිග්ගස්සට්ට ගස්සච්ච යෝනිසෝ පදාන. මේ විදියට සංවේගය ඇති කරගත තැනැත්තා යම්කිසි විදියක වීරයක් දරනවා. මේ විදියට උත්සාහ කරනවා. ඒ විදිහේ උත්සාහයෙන් කටයුතු කරනවා, භාවනාවක යෙදෙනවා. අන්න ඒක තමයි දෙවැනි කරුණ විදියට පෙන්නන්නේ. මේ විදියට සංවේගයට පත් වුණු තැනැත්තා නුවණින් මේ වීරයෙන් කටයුතු කරනවා. අන්න ඒ දෙවැනි කරුණත් තියෙනවා නම් මේ පුද්ගලයා මේ කී කායික මානසික සැපයක් බහුලව ලබනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට ওই කරුණු දෙක තමයි ගෙනහැර දක්වන්නේ. සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය මොකද්ද? මේ සංවේග කළ යුත්තේහි සංවේග කරන්න කැමති නෑ මේ සත්වයා. ඒක තමයි සාමාන්‍ය හැටි. සංවේග කළ යුත්තේහි සංවේග කරන්නේ නෑ. ඒක තමයි එයාගේ හැටි. එතකොට මේ මොනවද මේ සංවේග කළ යුතු දේවල්, සංවේග වස්තු විදියට හඳුන්වන්නේ මොනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේවා කියලා ගෙනහැර දක්වන්නේ නෑ. නමුත් අපි අහන, දන්න, සම්මත යම් යම් දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් ඉතින් අපි කවුරුත් දන්න දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඔය වගේ ස්වභාව අපි ළඟ තියෙනවා. ඉපදීම, ඊට පස්සේ දිරීම, ලෙඩවීම, මරණය, මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ අතීත සංසාර දුකක්, අනාගත සංසාර දුකක් කියන යම් කිසි විදියක සංවේග දනවන කරුණු කීපයක් කියලා ඉදිරිපත් කරනවා. මේ සංසාරේ පුරාවට අතීතේ විඳ දුක්, අන්න ඒකත් සංවේගයට කාරණයක්. ඒ වගේම තව මේකෙන් අනාගතෙත් ඉවරයක් නැහෙනි. අනාගතෙත් ඉවරයක් නැහැ. ඒකත් සංවේගයට කාරණයක් කියලා මේ විදියට විවිධ කරුණු ගැනහැර දක්වන්න පුළුවන්. මේ විදියට මේ සංවේග වස්තු 8ක් විදියට ඔය අටුවාවේ එහෙම ගැනහැර දක්වනවා. නමුත් ඊට වැඩිය හොඳයි අපි අපිට අදාළ විශේෂ සංවේග කරුණු තියෙන්න පුළුවනි. මේ ප්‍රධාන කරුණු ටික කාටත් පොදු වගේ. නමුත් අපේ අපේ ජීවිතවල වෙන සිදුවීම්, අපේ අපේ ජීවිතවල මුහුණ දෙන අවස්ථා, අන්න මොකද වෙන්නේ යම් කිසි විදියක සංවේගයට හේතු වෙනවා. ඒක අපිටම අනන්‍ය වූ සංවේගයක්. ඒතර ඒවා අපිට මීට වැඩිය හොඳට හිතවා දිනවා. ඒවා අපිට මීට වැඩිය හොඳට කමටහන් සුද්ධ කරනවා. අන්න එහෙම දෙයකුත් අපේ ජීවිතවල තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහෙම අටක් තියෙනවා කියලා කෙලින්ම ප්‍රකාශ කරනවා කියලා මට හොයාගන්න බැරි වුණා. නමුත් අටුවාවට යනකොට අන්නගෙන හැර දක්වනවා මේ ටික තමයි කියලා. මේකෙන් පිට නෑ වගේ අදහසකින් තමයි කියන්නේ. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම ලඝු කරන්න හොඳ නෑ. මොකද හේතුව අපි අපිට සංවේග වෙන කරුණු තියෙනවා. සමහර වෙයි ජාති, ජරා, ව්‍යාධි, මරණ වකුවට ගණන් ගන්නෙත් නෑ. ඔය අපාය කතන්දර කිව්වට ගණන් ගන්නෙත් නෑ. නමුත් අන්න මොකක් හරි තමුන්ගේ ජීවිතේ යම් සිදුවීමක් වුණ ගමන් ඒක යාට වදිනවා හොඳටම. ඉතින් ඒ අවස්ථාවේදී අන්න ඒක තමයි යාට සංවේග වස්තුව වෙන්නේ. ඒක තව කෙනෙක්ට අදාළ නොවෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ සංවේගය ඇති කරගත යුතු ස්ථානවලදී, අවස්ථාවලදී සංවේගය ඇති කර ගැනීමත් හොඳ දෙයක්. හොඳ දෙයක්. එහෙම නැත්නම් අපි හැමදාම නිකන් පරණ එකම මෝඩකමේනේ. නෑ එහෙම නෑ. මේකෙන් පොඩ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නෙත් එකපාර නෙමෙයි. සිය දහස් වාර වර්ධිලා වර්ධිලා හරි ඉගෙන ගත්තොත් අන්න සංවේගයට සුදුසු කරුණවලදී සංවේගයක් ඇති කරගත්තා කියන එක අපිට කියන්න පුළුවන්. මේක එක්තරා විදියක අමුතු පාඩමක්. නිකන් හරියට අර පොඩි දරුවෙක් බොහොම උද්‍යෝගයෙන් මේ ලෝකෙට බැසගන්න. එයා හරි උද්‍යෝගයෙන් තමයි කටයුතු කරන්නේ. එයාට තාම මුකුත් තේරෙන්නේ නැහැ. එයා හැම දෙයක්ම දිහා බොහොම සුබවාදීව බලනවා. අද කාලේ ලෝකේ ඒක හොඳ සලකුණක් විදියට පෙන්නුම් කරනවා. මේ සුබවාදී බැල්මක් තියෙන්න ඕනේ. මොටිවේෂන් ගැනනේ කතා කරන්නේ. මොටිවේෂන් කරපල්ලා. මේ විදියට සිංහේ ගැටිටියුඩ් එක ගනිල්ලා. එහෙම නැත්තම් මේ උකුස්සෙක්ගේ ඇටිටියුඩ් එක ගනිල්ලා අරගෙන මේ තමුන්ට අවශ්‍ය ගොදුරු ඉලක්ක ලංකර ගනිල්ලා කියලා ඔන්න මෝටිවේෂන් ස්පීච් දෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. අපි මෝටිවේට් කරන්න එන කට්ටිය ඕන තරම් ඉන්නවා. මොකටද මෝටිවේට් කරන්න හදන්නේ? මෝටිවේට් කරන්න හදන්නේ වෙන මොකටවත් නෙමෙයි, ඔන්න කායික මානසික වෙහෙස පීඩාවකට තමයි. මේ බුදුරජාණන් වහන්සේ කියන එකේ අනිත් පැත්ත. ඒකට තමයි අපිව මෝටිවේට් කරලා අරගෙන යන්න හදන්නේ. වෙන මොකටවත් නෙමෙයි, ගියපු කට්ටිය දිහා බලන්නකො. ගියපු කට්ටියට විවේකයක් සැනසීමක් තියෙනවද කියලා බලන්නකො. ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. පැවිදි වුණත් ඉන්න බෑනේ, පැවිදි වුණත් ඉන්න බෑ. පැවිදි වුණත් හිතනවා යකෝ මේ මේ මේක ඇතුළටම වැදිලා ඉඳලා හරියනවද, වෙන කොහේ හරි ගියොත් හොඳ නැද්ද, එහෙම නැත්නම් මේවම කාලා ඉඳලා හරියනවද, මේ මේ මීට වැඩිය හොඳ කෑමක් කෑවොත් හොඳ නැද්ද, එහෙම නැත්නම් මේ මෙච්චර සීල් රැකගෙන ඉඳලා වැඩක් තියනවද, ඊට වැඩිය සීල් අඩුවෙන් රැක්කොත් හොඳ නැද්ද කියලා ඔය විදිහට කල්පනා කරනවා. පැවිද්දට සීල් අඩුවෙන් රකින්නවා කියන එක ලාභයක් නෙමෙයි, ඒක අලාභයක්. භාග්‍යතුන් වහන්සේ ඔය 227ක් පනවලා දීලා තියෙනවනේ අඩුම ගානේ මේ ටිකවත් රැකපල්ලා කියලා. ඔය ඔය සාමාන්‍යයෙන් ඔය පොයට කියවන්නේ ඒක තමයි, උපෝසතේට. මතක් කරනවා මෙන්න මේව ටිකක් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අපි ඉල්ලගෙන කාලා තියෙන්නේ. ඒකත් මතක් කරනවා. මේ සමාදන් වෙලා රකින්නේ මේ නැතුව මේ බලහත්කාරයෙන් පටෝපිකන් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආඥාවන් නෙමෙයි. ඒ පාතිමෝගී කියලා කියන්නේ මොකද්ද? මේ මේ සමාදාය සික්කත සික්කාපදේශ. මේ මේ ඉල්ලගෙන කාලා තියෙන්නේ මේක වෙන එකක් නෙමෙයි. එතකොට ඒක අඩුවෙන් රැකීම භික්ෂුවකට වාසනාවක්ද? නෑ, ඒ වෙනුවට වෙලා තියෙන්නේ මොකද්ද? අපායගාමි ප්‍රතිපදාවක් තමයි ඔය කියන්නේ. අපායට තමයි අරන් යන්නේ, දිව්‍ය ලෝකෙ නෙමෙයි. මොකද හේතුව අර වෙහෙස පීඩාව අර ඉල්ලගෙන කාලා අන්තිමට අපාය ගියා කියලා කියන්න පුළුවන්. දැන් පහුගිය කාලෙක හොඳ ලස්සන දර්ශනයක් දැක්කා මේ මේ සෝෂල් මීඩියා පෝස්ට් එකක්. හාමුදුරු කෙනෙක් දාලා තියෙනවා. ඒ හාමුදුරුවන්ට තියෙන හොඳ හොඳ සික්ස් පැක් එකක් සහිත බොඩියක් තියෙනවා. හොඳට එක්සර්සයිස් කරලා ජිම් එකකට ගිහිල්ලා හදාගත්ත බොඩියක් තියෙනවා. ඒක හොඳට බැලුවාම තේරෙනවා අර සිවුර තනි 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 උරේ පෙරවගෙන ඉන්නකොට අර අත් දෙකෙන් නිකන් බැල්කනි එකක වැටක් වගේ අල්ලගෙන ඉන්නවා. සංග්ලාස් දෙකකුත් දාගෙන ඉන්නවා. ඊට පස්සේ බැල්කනියෙන් ඈත බලාගෙන ඉන්නවා ෆොටෝ එකක් අරගෙන. ඉතින් ඒ ෆොටෝ එක සෝෂල් මීඩියා දාලා. හරි, ඒක තමයි හාමුදුරුවෝ. ඊට පස්සේ පළවෙනි කමෙන්ට් එක තමයි he must have lot of suffering. මෙයාට තව බොහෝ කාලයක් මේ සංසාර ගමන දිගයි, තව බොහෝ කෙලෙස් සහිතයි කියලා පළවෙනියටම කමෙන්ට් එක. මේ මොකද්ද මේ යන්න ඔය මොටිවේෂන් කතන්දරේ තමයි තියෙන්නේ. වෙන මොකොත් නැහැ. මේ ඇඟක් හදා ගන්න ඕනේ, ලස්සන මේ මේ කුටියක ඉන්න ඕනේ, ඈත බලාගෙන ඉන්න ඕනේ, දුරපේන කුටියක් වෙන්න ඕනේ කියලා ওই විදියට ඉන්නවා. ඉඳලා මොකද්ද කියන්නේ? ආ මේ මට තව බොහෝ කෙලෙස් තියෙනවා, සංසාරේ තව බොහෝ දුරයි කියන එක තමයි කියන්නේ. වෙන මොකුත් නැහැ. තේරව දකින්න අර වටපිටාවේ මිනිස්සුන්ට තමයි සංවේගය පහළ වෙන්නේ. අනේ මෙහෙමත් දෙයක්, අනේ මෙහෙමත් ඇති, මමවත් මොකක් හරි භාවනාවක් කරගත්තොත්, මමන් මොකක් හරි ප්‍රතිපදාවක යෙදුනොත් කියලා අන්න අර විදියට සංවේගය සඳහා ඒ වගේ දේවල් වුණත් හේතු වෙන්න පුළුවන්. ওই විදියට තම තමුන්ගේ ජීවිතවල එන නොයෙකුත් කරදර බාධක හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් අර අතීත සංසාර දුකක් අනාගත සංසාර දුකක් ගැන කිව්වනේ. ඒතකොට අතීතේ අපි කොච්චර දුක් විඳද කියලා හොයාගන්න හොඳම ක්‍රමවේදය තමයි වර්තමානයේ මේ විඳින දුක දිහා බලන්නකෝ. වර්තමානයේ මේ කාලකයේ තියෙන කෑම දිහා බලන්නකෝ. ඒ කාපු කෑම තේරෙනවා නම් මේ ජීවිත කාලයක් ඇතුළත ඕකම තමයි අතීතේ කාලක් තියෙන්නේ. ඒ අතීත හේතු කාරණා තමයි ඔය ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ මෙන්න බලාපන් ඉඳෝපු හැටි කියලා බලා ගන්න පුළුවන්. මං හිතන්නේ මෙතන ඉන්න කවුරුත් එහෙම විඳීමක් විඳෙව්වේ නෑ කියන්න පුළුවන් කට්ටිය ඇති කියලා. තම තමුන්ගේ පමණින් හොඳට කාලා තියෙනවා. ඒ කාපු කෑම දිහා බැලුවම තේරෙනවා ඉස්සරත් මේ විදියට කාලා ඇති මං හිතන්නේ. ඉස්සරත් මේ විදිහටම කාලා ඇති. ඒ කෙන්දිරිය තමයි ඔය තාම කෙන්දිරි ගන්නේ. ඒ වෙහෙස තමයි ඔය තාම දැනෙන්නේ. ඊළඟ මොකද වෙන්නේ? අනාගතෙත් ඉඳියොත් ඕකම කන්න වෙනවා. අය හිතන්න එපා ඔයෙන් වෙනස් දෙයක් ලැබෙයි කියලා. ඕකම තමයි කන්න වෙන්නේ. ওই විදිහේම පරිප්පුවක් හම්බ වෙනවා. අනාගතෙත්. අනාගතෙත්. ඒක ඒ විදිහ තමයි. ඉතින් කොහේ ගියත් අපේ අපේ කර්ම ශක්තියට අදාළ පිරිසක් ලං වෙනවා. මේක තමයි හැටි. ගිහිව ඉඳියත් හම්බු වෙන්නේ ඒකටම හරියන එක්කෙනෙක් තමයි. පැවිදි වුණත් ඒ වගේම පිරිසක් හම්බු වෙනවා. හරි, පැවිද්ද අතරලා ගියත් තායි ඒ වගේම පිරිසක් හම්බු වෙනවා. මේ ජීවිතේ බේරිලා ගිහිල්ලා ඊළඟ ජීවිතයකට වැටුණත් අන්න ඒකෙදිත් ඔය විදිහේම කට්ටියක් හම්බු වේවි. හම්බු වේවි. ඔය ඔය ඕක තමයි ධර්මතාවය. එතකොට අතීත සංසාර දුක, අනාගත සංසාර දුක දැක ගන්න පුළුවන් මේ වර්තමාන දිහා බැලුවහම. ඊළඟට අද කාලේ ලංකාවේ කට්ටියට නම් තව හොඳ සංවේග වස්තුවක් තියෙනවා. මොකද්ද? මේ ඔය කරුණු අටේත් සඳහන් වෙනවා. ඒක ආහාර හොයන දුක. මේ ආහාර හොයනවා, මේ ජීවත් වෙනවා, යැපෙනවා කියන එක කොච්චර අමාරුද, කොච්චර දුකක්ද කියලා. ඒක හොඳට තේරෙන කාලයක් තමයි මේක. මේ ජීවිත පිටින් හොර අරගෙන තියෙන. අය වෙන මොකුත් නෙමෙයි. වස්තු සම්භාර පැත්තක දාන්නකෝ. ඒ වෙනුවට ජීවත් වෙන්න තියෙන අයිතිය පවා හොරාගත්ත අවධියක, ඒ විදිහේ සොර සතුරු බිය සහිත අවධියක තමයි මේ ජීවත් වෙන්නේ. මේ විදිහේ වෙහෙස පීඩාව කාටත් දැනෙනවා. තාමත් දැනෙන්නේ නැත්තම්, තාමත් නිකන් දැනෙන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ලබන ජනවාරියේ හොඳටම දැනේ. ජනවාරියේ ෂුවර් එකටම දැනෙනවා. මේ අවුරුද්දේ දැනුනේ නැත්තම් 24 හොඳටම දැනෙනවා. හරි, ඒක තමයි මේ වැඩේ. එතකොට මොකද්ද මේ අපි හඹාගෙන යන්නේ? මොකකටද මේ අපිව මොටිවේට් කරන්න හදන්නේ? අර අර විදිහේ දුකක් වෙහෙසක්, අර විදිහට භාග්‍යතුන් වහන්සේ කියන කායික චේතසික සැපයක් විවේකයක් වෙනුවට වෙහෙසක් පීඩාවක්. ඒකට තමයි ඔය මොටිවේට් වෙන්නේ. ඔය මොටිවේෂන් එක යන්නේ කොහෙද කියලා දන්නවා? අර පහුගිය දවස්වල දැනගන්න ලැබුණා මේ පේරාදෙණිය කැම්පස් එකේ ළමයි 8 දෙනෙක් දිවිනාගෙන. third year fourth year පය අන්තිම අවුරුදු දෙකේ කට්ටිය. පස් දෙනෙක් ඉංජිනේරින් ෆැකල්ටි ගේලු. ඔය තියෙන්නේ මොටිවේට් කරලා අරන් ගියපු තැන. අන්න හොඳම ක්‍රීම් එකනේ සොසයිටි එකේ ක්‍රීම් එක. අය ගිහිල්ලා ඔක්කොම කරලා අන්තිමට ෆයිනල් ඉය වෙනකොට දිවිනා ගන්නවා. දිවිනා ගන්නවා. ඒකට තමයි මොටිවේට් වෙලා තියෙන්නේ. ඒ මොකද අර කායික චේතසික වෙහෙස දරා ගන්න බෑ. දරා ගන්න බෑ. මොකද්ද කොච්චර කරත් මේකේ හවරයක් නැහැ. තියෙන දේ මතුවලා එනවා. අනිත් පැත්තට අපි හිතුවොත් අන්න ඒ පළවෙනි සංවේග කරුණ පහළ වෙනකොටම ඒහා සම්බන්ධ දෙවනි කරුණක් පහළ කරගන්නත් වටිනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන දෙවනි කරුණ මොකද්ද? ඒ විදිහේ සංවේගයට පත්තුණු කෙනෙක් නුවණින් වීරයෙන් කටයුතු කරනවා. මොකටද කටයුතු කරන්නේ? අන්න මේ මේ විදිහේ ප්‍රතිපදාවක් සඳහා. දැන් ඊයේ හම්බුණා මහත්තෙක්, පොලිසිය මහත්තයෙක්. මේ මහත්තයා මේ පළවෙනි පාරට මේ වගේ පස් පරිසරයකට ඇවිල්ලා තියෙන්නේ. වාඩි වෙලා ඉන්නත් අමාරු, ඉරියව් පවත් ගන්නත් අමාරුයි. ඉතින් ඇවිල්ලා කොලෙකුත් පුරෝගෙන ඇවිල්ලා හම්බෙලා කියනවා, මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ එකයි ආවේ, මම මේ අද ඇවිල්ලා හෙට යන තමයි ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ? මම තනි කඩයි. මම ගෙදර තාම්මා තාත්තා එක්ක තමයි ඉන්නේ. ටික කාලෙකට අවුරුද්දකට අමාරකට කලින් තාත්තා නැති වුණා. මාසෙකට විතර කලින් අම්මා නැති වුණා. දැන් මට තේරෙනවා මම මේ එහෙම ඒගොල්ල මත යැපිලා නිකන් එහෙම කෙනෙක් නෙමෙයි. මට අවුරුදු 50ක් විතර. මම මේ හොඳට රැකිරක්ෂා කරන කෙනෙක්. මට කසාදයක් කරගන්න එහෙම ලැබුණෙත් නෑ. නමුත් මට තේරෙනවා දැන් ගෙදර ඉන්නත් බෑ. ගෙදර ඉන්නකොටත් මොකද්ද අමුතු නිකන් දරා ගන්න බැරි ගතියක් දැනෙනවා. මම ඒගොල්ලන්ට එහෙම බැඳිලා ඉඳියෙත් නෑ ලකුවට. නමුත් මට එහෙම දැනෙනවා. අර වැඩට ගියත් දරා ගන්න බැරි මොකද්දෝ ගතියක් දැනෙනවා. මම වැඩපල කරගන්න ගියත් ඒකත් හරියන්නේ නැහැ. ගෙදර ඉඳියා ඒක හරියන්නේ නැහැ. මේ විදිහ ප්‍රශ්නයක් මට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. අන්න මොකද සංවේගයට පත් වෙලා, සංවේගයට පත් වුණු කෙනෙක් අන්න මේ විදිහේ උනන්දුවෙන් උත්සාහයෙන් මේ වගේ ප්‍රතිපදාවකට යොමු වෙන්න ඉඩක් තියෙනවා. අන්න දෙවනි කරුණ. නැත්තම් ওই වගේ කට්ටිය ගිහිල්ලා බාර් එකකටත් වැඩ ගන්නවනේ. ඒකනේ ක්‍රම වේ නිදහස විසඳුම විදියට හොයන්නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරන කට්ටියත් කොතෙකුත් ඇති. ඒක අර පළවෙනි කරුණ විතරයි එතකොට තියෙන්නේ. නමුත් අන නුවණින් උනන්දුවෙන් මේ කන්ද නැගගෙන ආවොත්, මං කියන්නේ මේ කන්දම නගින්න ඕනේ නැහැ, මොකක් හරි කන්දක් අපි කියමුකෝ නැග්ගා කියලා. අර අන්නේ විදිහේ වීරයක් සහිතව මේ වගේ නුවණක් සහිතව අන මේ ප්‍රතිපදාවක යෙදුනොත් අන්න ඒ තැනැත්තට තේරෙනවා අර මම දෙවනි කරුණ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කන පාඩම වැරදියට ගන්න එපා. ගොඩ දෙනෙක් කරන්නේ ඒකනේ, එක්කෝ දිවි නහ ගන්නවා, එක්කෝ මොකක් හරි කළා තමුන්ගේ ජීවිතේ ඉතුරු ටිකක් වෙනස් කර ගන්නවා, එක්කෝ වෙන එක එක්ක මරනවා, එක්කෝ ගිහිල්ලා අර විදිහේ ඇබ්බැහියක් හදා ගන්නවා. අන පළවෙනියට සංවේග කරුණා සංවේගයට පත් වුණා. නමුත් ඒක දෙවෙනි කරුණ දිහාවට අරන් ගියේ නැහැ. ඒක තමයි වටිනාම දේ. අර විදිහට සංවේගයට පත් වෙන ඇත්තෝ කොතිකුත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දෙවෙනි අර යෝනිසෝ නුවණින් වීර්ය කරනවා කියන තත්ත්වෙට එන්නේ නැහැ. ඒ වෙනුවට අර ආපු ලෙඩේ තව ටිකක් වැඩි කරගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා. ඉතින් එහෙම ලෝකෙක, එහෙව් ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. අන්න බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් කොහොමත් ඉතින් අන්ධභක්තික තමයි. එතකොට සංවේගයට පත් උනත් මුකුත් කරගන්න දෙයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කරන ඔය උපනිෂ සූත්‍රයේ සංවේගයට පත් වෙනවා. නමුත් බුදුරේ පහළ වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? අනාථ නාතනේ. එතකොට දැන් මේ වගේ පිරිසක් කොහේ ඉඳීද කියලා තම තමුන්ට හිතලා කල්පනා කරන්න පුළුවන්. අන්න දෙවනි කරුණ සංවේගයට පත්ුණු කෙනෙක් නුවණින් වීර කරනවා. ඒක බොහොම වටිනා, බොහොම දුර්ලභ කරුණක්. අර විදිහට මේ අහපු වෙහෙස මම හරි දිහාවට හරව ගත්තා. ඒක තමයි ජීවිතයේ අවශ්‍ය පාඩම. ඒක තමයි ජීවිතයේ අවශ්‍ය පාඩම. ඔය හදවත් බිඳෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ ආපු ප්‍රශ්න කරදරේ මං කොහෙටද හැරෙව්වේ කියන එක තමයි තියෙන්නේ. ඒක ඕන දිහාවකට හරවන්න පුළුවන්. හරි දිහාවකට හරව ගත්තොත් අන්න කියනවා නුවණක්, වීරයක් සහිතයි. ඒක තමයි අවශ්‍ය දේ. එහෙම හැරවීමක් කරොත් අන්න ඒක බොහෝ කාලයක් සුව පිණිස, යහපත පිණිස හේතු වෙන්න පුළුවන්. අන්න ඒ කරුණු දෙක තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ගාථාවකිනුත් මේක සඳහන් කරනවා. සංවේජනී යට්ටානේසු සංවිජ්ජේ තේව පණ්ඩිතෝ ආතාපි නිපකෝ බිකු පඤ්ඤාය සමවෙක්කිය. සංවේගය යුතු විය යුතු කරුණෙහි සංවේගවන නුවණැති වීර ඇති ඒ භික්ෂුව, ඒ යෝගියා ඒකං විහාරින් ආතාපි සන්තවෘත්ති අනුද්ධනෝ චේතෝ සමත මනුයුත්තෝ කයන් දුක්කස්ස පාපුනි. මෙසේ වීර කරන, ඒ වීර ඇති සංසුන් යහපත් පැවතුන් ඇති ඒ යෝගියා වඩන්නා වූ ආර්ය මාර්ගයේ චේතෝ සමත මනුයුත්තෝ කයන් දුක්කස්ස පාපුනි. මේ විදියට මේ දුක්ෂය කිරීම සඳහා වඩන්නා වූ ආර්ය මාර්ගයට මේ විදියට කායික මානසික විවේකයක් දිසාවට නැමුනේ වෙයි, පිළිපන්නේ වෙයි කියන අදහස තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට අන්න කායික මානසික විවේකයක් ගැන සඳහන් කරනවා. ඔය චේතසික කියන්නේ සිතෙහි හටගත් කියන අදහසනේ තියෙන්නේ. සාමාන්‍ය වේදනාව පිළිබඳවත් කතා කරනකොට වේදනාව පස් ආකාරයකට පෙනෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒකෙදි කොහොමද කියන්නේ? දුක්ක, සුඛ දුක්ක, දුක සැප කියන විදිහෙන් කියන්න පුළුවන්. කියන්නේ මේ කයේ දුක් සැප තියෙනවා. කයට දැනෙන දේවල්. ඊට පස්සේ සෝමනස්ස දෝමනස්ස කියලා හිතට දෙකක් පනවනවා. හිත තුළ සෝමනස්සයක්, එහෙම නැත්නම් දෝමනස්සයක් මතුවෙන්න පුළුවන්. ඒක භයානකයි. සාමාන්‍ය කායික දුක් නම් කොහොම හරි විඳ හැකි. නමුත් මානසික අර විදියට සෝමනස්ස දෝමනස්ස විඳ ගන්න අමාරුයි. ඊට පස්සේ පස්වෙනුව සඳහන් කරන උපේක්ඛා. මේ විදියට නොදුක් නොසුව. අදුක්කම අසුක කියලත් සඳහන් කරනවා. නොදුක් නොසුව කියලත් කිව්ව හැකි. උපේක්ෂා. මේ විඳීමකුත් විඳිනවා. ඕකෙන් අර හිතෙහි හටගත් දෙක තමයි වැඩියම දරන්න, අපි හිතමු දෝමනස්ස පැත්තේ නම් දරන්න අමාරු එක ඒක තමයි. මේ හිතේ හටගන්න දුක් ස්වභාවයක්, සැප ස්වභාවයක් තියෙනවානේ. ඒක අර සෆරින් කියන පාට් එකේ pain and suffering කියලා කියන්නේ. අර භාග්‍යතුන් වහන්සේ කතාවට අනුව දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ඊතල. පළවෙනි ඊතලේ ඇවිල්ලා වදිනවා. ඒක කායික දුකක්. ඒක වළක්වන්න බෑ. නමුත් අහනවා මහණෙනි, මේ තුවාලයටම දෙවෙනි ඊතලයක් ඇදුනොත්, මේ තුවාලයටම තුන්වෙනි ඊතලයක් ඇදුනොත්, මේ තුවාලයටම හතරවෙනි ඊතලයක් ඇදුනොත් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා, ඉතින් දරන්න නම් අමාරුයි ස්වාමීනි, එතකොට නම් අමාරුයි කියලා. අන්න ඒ දෝමනස්ස කොටස ගැන තමයි කියන්නේ. දුකක් එනවා. නමුත් දරන්න බැරි දෝමනස්සයක් තියෙනවා. ඒක බොහෝ වෙහෙසයි. ඒක නිසා තමයි ඔය හැම තප්පර 80කටම සැරයක් එක්කෙනෙක් දිවි නහගන්න දෙන්නෙක් දිවි නහගන්නේ. ඔය දෝමනසේ නිසා තමයි. අනුන් මරන්නේ එක්කෙනෙක්ව අනුන් මරන්නේ මේ තප්පර 80කට සැරයක්. ඔන්න ඔය දෝමනසේ නිසා තමයි. ඕක තමයි දරන්න බැරි කොටස. මානසික ව්‍යාධි, ડિප්‍රෙෂන්, ඔය තියෙන නොයෙකුත් නම් වලින් තියෙන ඒවා ඔක්කොම ඕක පිටිපස්සේ තියෙනවා. එතන මෙන්න මේ දෝමනස්සයක් දුකක් වෙනුවට සෝමනස්සයක් සැපක් පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. දෝමනස්සයක් දුකක් හඹාගෙන යනවා වෙනුවට සෝමනස්සයක් සැපක් හඹාගෙන යන්න. කායික මානසික සැපයක් හොයාගන්න කියන අදහස තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක ඉතින් අනිවාර්යෙන් අර විදිහට සංවේගය ඇති කරගන්නත් වටිනවා. දැන් පැවිදි භූමියකට එහෙම නැත්නම් මේ විදිහේ භාවනාවකට ප්‍රතිපදාවකට එළඹෙනකොට ගොඩ දෙනෙට සංවේගය තියෙනවා. නමුත් එළඹුණාට පස්සේ ඒගොල්ලන්ට සංවේගය නැති වෙලා යනවා. අන්න එතන තියෙන අවුලක්. මොකද හේතුව ටික දවසකින් මේපා වෙනවනේ. ටික දවසකින් මේපා වෙනවා. ඒ වෙනුවට නැවත නැවත සංවේගය ජනිත කර ගැනීම වටිනවා. මම තාමත් මේකෙන් මිදිලා නැහැ. මම තාමත් මේ පරණ පුරුදු චක්‍රේම තමයි. මේ දුකේම තමයි ඉන්නේ. ඒ වගේ ඒවාම තමයි මට ගැළපිලා ඉන්නේ. ඒ වගේ කට්ටියම තමයි මට සෙට් වෙලා ඉන්නේ. මේකෙන් ආයේ පිට පැනලා දිවි නහගත්තයි කියලා බේරුමක් තියනවාද? මැරිලා බේරෙන්න බෑනේ. ඒක නේ වැඩේ. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා සයින්නන්ස මාර වැඩේ. මේක මේ එහෙම ගැළවුමක් නැහැ. ගැළවුමක් නැහැ. පුදුම මේකකට අහුවෙලා ඉන්නේ මං. මොකටද මේ සතිපාසලකට එනකොටන්නේ? මං කව මැරුණත් ඉතින් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මැරිලා බේරලත් හම්බෙන්න බෑනේ. මැරුණත් බේරෙන්න බෑ. මොකද මැරුණත් ඉතින් ඔය හේතු කාරණා ඇතුලේ තියෙනවානේ. ඒකින්ද මැරිලා බේරෙන්න බෑ. ඒ වෙනුවට මොකද්ද කරන්න තියෙන්නේ? ඕකම කාගෙන කාගෙන කොහොම හරි ප්‍රතිපදාවක යෙදෙන්න වෙනවා. මේක තමයි අර කියන්නේ නුවණ සමග ගියපු වීරයක් කියලා. නැත්තම් දිවිනහ ගන්නත් වීරයක් හැබැයි. ඒක මොඩ වීරයක්. එතකොට මේ දහමට අනුව වීරය කියලා හඳුන්වන්නෙම ප්‍රඥාවට බරව. එහෙම නැත්නම් වීරය කියන වචනේවත් යොදාන්නේ නැහැ. එතකොට ඒ විදිහේ නුවණ සමග ගියපු වීරයක්, ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරයක් කෙනෙක්ට අවශ්‍යයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට අර සංවේගය ඇති වෙනවා ඇති වුණාට පවතිනේ. ආපහු ගිහිල්ලා පරණ පුරුදු ක්‍රමවේදෙට, පරණ පුරුදු දෙයට වැද ගන්නවා. පෙරේතකම තියෙනවා. ඉතින් ඔක පෙරේතකම කියන එක නැති වෙලා යන්නේ නැහැ නේ එහෙම. ඒක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ පෙරේතකම ගැන අපි ප්‍රඥාවන්තව කටයුතු කරනවාද කියන විමසීම තමයි කළ යුත්තේ. අර පරණ පුරුදු විදිහටම කාගෙන කාගෙන යන්න ගියොත් අන දුකකට දෝමනස්සයකට ඇරෙන්න වෙන දෙයකට ඉලක්ක වෙලා නැහැ අපිව. තාමත් මේ පෙරේතකම තියෙන්න පුළුවන්. කමක් නැහැ. කමක් නැහැ. ඒකේ අවුලක් නැහැ. හැබැයි ඒකේ ක්‍රමවේදයකට තමයි ඒක කරගෙන යන්න ඕනේ. පෙරේතකම පමණට තියාගෙන ඉන්න ඕනි. ඒක තමයි වැඩේ. දැන් අපි හිතමු භික්ෂුවකට. භික්ෂුවකට සාමාන්‍යයෙන් කෙනෙක් මුදලක් ලබා දුන්නාම ඔය සමහර කටි දැන් ඔය කොළඹ යනවා වැඩසටහනකට මාසිකට සැරයක්. ඒකේ ඉන්නේ මේ වගේ කට්ටිය. ඒ දෙන්නෙත් මේ බොහොම මේ මෛත්‍රී කරුණාවෙන් අනි ස්වාමීන් වහන්සේ බේට් ටිකක් ගන්න කියලා, අවශ්‍ය දෙයක් කරගන්න කියලා. මේ සුඩින් නෙමෙයි අතරම ගෙනහලා පූජා කරනවා. මේ සුඩින් තියෙන එක මේ සුඩ තිබ්බහම ඇයි අතර ගන්න බැරි? මේ සුඩේ තියන්න හොඳ කැපණක් අතර ගන්න බැරි කියලා මේගොල්ලෝම අහනවා. ඉතින් මුල් දවස්වල මේ හෙන වෙහෙසයි ඈත තියා එලවන්න ඕනේ මේ කියලා මොකක් හරි කියන්න ඕනේ. මමත් එන්න ලෙඩක් ගත්තා. පස්සේ මට කල්පනා වුණා අර අචාන්චා හාමුදුරුවන්ගේ පොතක හරි ලස්සන කතාවක් තියෙනවා මේ 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 වගේ දේවල් සම්බන්ධයෙන්. ඒක කියනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ පිළිගන්න මේසෙට අත තියාගෙන ඉන්නවා. මේසෙට අත තියාගෙන ඉන්නවා. මේ කට්ටිය ඇවිල්ලා මේ සුඩින් තියනවා මේකත් ඔබ වහන්සේට, මේකත් ඔබ වහන්සේට කියලා. දැන් අර අත තියාගෙන ඉඳීමෙන් පිළිගැනීම සිද්ධ වෙනවා. සමහරව ඇවිල්ලා මුදල් තියනවා. මුදල් තියෙනකොට අර හාමුදුරුවෝ හිමීට අත ඉවතට ගන්නවා. අර මේසෙත් එක්ක මේ අත අතේ තිබුණ සම්බන්ධය දුරස් කරනවා. එතකොට මුදල තිබ්බා මේ සුඩින්. මුදල පිළිගත්තේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ නැකිටලා අනේ තමුන්ගේ අර සිවුරු පිරිකර අරගෙන වඩිනවා. මුදල ගැන අපේක්ෂාවක් නැහැ. ඔන්න විදිහ කතාවක් ඒ පොතක තියලා මට මතකයි ඉස්සර මම කියෙව්වා. ඉතින් ඕක කල්පනා වුණා මම බැලුවා මේ අකුණ්ඩ බැනලා මම නිකම් මොකටද ලෙඩක් දාගන්නේ මේ මුදල් 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 කියලා. ඒ වෙනුවට ඔය මේ සුඩින් තියපු එකේ තියා පාවේ. මම යනවා යන්න වැඩ ඉවර වෙලා. අනේ අර සංවිධානය කරන කට්ටිය අගේට ඒගොල්ලන්ගේ සාකුවට දාගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ. ඒකනොත් ඉතින් ඔය හාමුදුරන්ට බීම් එකක් අතරන් දෙන්න කියලා කීයක් හරි ඩ්‍රයිවර් මහත්තයට දෙනවා ඇතිනේ. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැත්තම් නිකන් අර අර වැඩේට වෙහෙස වැඩි. ওই මුදල වගේ දෙයක් හරිම සූක්ෂමයි. අය ආපත්‍යයට අහු වුණාට පස්සේ ගැලවෙන්නත් ලේසි නෑ. ගැලවෙන්නත් ලේසි නෑ. එතකොට අර හිත තමයි ප්‍රමුඛ වෙන්නේ. හිත තමයි ප්‍රමුඛ වෙන්නේ මේක පිළිබඳ අපේක්ෂාවක් තියනවාද? හිතින් හෝ ඉවසුවොත් කියලා සඳහන් වෙන මේ ශික්ෂාපදේ. එතකොට මේ පෙරේතකම තියනවා වෙන්න පුළුවන්. වල පරණ පුරුදු විදියට කාලා බීලා ඉන්දියාවෙ වෙන්න පුළුවන්. නමුත් අන්න ක්‍රමවේදයකට කන්න ඕනේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අන්න අර පරණ පුරුදු හඹා යාමටම වැටෙනවනේ. අපි අර සංවේගය අපිට අමතක වෙලා ගියා. අපි මේ වැඩේට බැසගත්තේ මොකද කියලා අපිට අමතක වෙලා ගියා. අමතක වෙන්නේ කාලෙත් එක්ක. ආපහු පරණ පුරුදු මෝඩකම ටිකක් ඉස්මතු වෙලා එනවා. ඒකෙන් හින්දා අන්න භික්ෂුවකට උනත් ඒ වගේ අවස්ථාවක අන්න අනවශ්‍ය වෙහෙසක් ඇති කරගන්න ඕනේ නැහැ. නමුත් තමුන් අරකට යට වෙලා හරියන්නේත් නැහැ. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් ආය කාඩ් එකක් දීලා ක්‍රෙඩිට් කාඩ් එකක් දීලා ස්වාමීන් වහන්සේ අවශ්‍ය දෙයක් ගිහිල්ලා ගන්න. උතර කියන්නේ ආ ප්‍රතික්ෂේප ගන්න වෙනවා. කැප නැහැ, එහෙම නැහැ. කාඩ් එකක් තියුණා ඒක පාවිච්චි කරා මුදල් පාවිච්චි කරා වෙන්නේ නැද්ද? කාඩ් එකක් පාවිච්චි කරා මුදල් පාවිච්චි කරා වගේ තමයි. හැබැයි ඒ මිනිස්යාම ගිහිල්ලා කැෂියර් එකට කාඩ් එකක් දීලා කිව්වොත් මොකක් හරි අපි හිතමු ලොකු ලොකු නිකන් අර සුපර් මාකට් එකක කැෂියර් එකට කාඩ් එක දීලා කියනවා ඔබ වහන්සේ අවශ්‍ය දෙයක් ගන්න. අයිතර ප්‍රශ්නයක් නැහැ. ඒතර සුපර් මාකට් එකේ මුණ තරංග හැකි. මොකද හේතුව කැෂියර් එකට මේ කාඩ් එක දීලා තියෙන. එතකොට අවුලන්නේ නැහැ. මම කාඩ් එක බාරගත්තා වැරදුණා. අන්න ඒ විදිහට නිකන් ප්‍රඥාව සහිතව කන්න ඕනේ. නිකන් පමනට කන්න ඕනේ කියලා ළමයි කියන්නේ. නිකන් වැඩි පෙරේතකමට යන්න හොඳ නැහැ. වැඩි පෙරේතකමට යන්න හොඳ නැහැ. ඒක තමයි ක්‍රමවේදේ. මොකද අර සංවේගය ටික දවසකින්ම නැති වෙලා යනවා. නැති වෙලා යනකොට ඒ සංවේගය නැති වෙනකොට ආපව සංවේගය ඇති කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ප්‍රඥාවකින් ප්‍රතිපදාවකින් අර දේ පොඩ්ඩක් ශක්තිමත් වෙලා තියුණොත් අන්න ඒ ප්‍රතිපදාවේ ප්‍රඥාවේ ශක්තියෙන් උදව්වෙන් අපිට යන්න පුළුවනි. යන්න පුළුවනි. පාමත් පරණ වුරුදු මෝඩයාම තමයි. ඒකේ දෙයක් නැහැ. හිතන්න එපා එහෙම මේ එකපාරට වෙනස් වෙනවා කියලා. ඒ පරණ පුරුදු ගති ඒ විදිහටම තියෙනවා. ඒ පරණ පුරුදු ඇබ්බැහි ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. එකම දෙයයි තියෙන්නේ මේ ඇබ්බැහි පිළිබඳ මේ පෙරේතකම් පිළිබඳ අන්න අර පොඩ්ඩක් මේ වීරයකින් ප්‍රඥාවකින් බලන්න පුළුවන්ද? ඒක තමයි එකම උත්සාහය. ඒක අර කිව්වේ අර මුදල් පරිහරණය වගේ දෙයකත් පෙරේතකම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් පෙරේතකම තියුණ පමණට කන්න බෑ. ඒකට කන ක්‍රමවේදයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදෙට කෑවට අවුලක් නෑ. ඒවට අවුලක් නෑ. දානෙ ගෙදරට ගියාම ඉතියේ හැටියට ඕන Java විදියට බෙදාගෙන කන්න පුළුවන්. පහුගිය දවසක කොහෙදෝ ගිහිල්ලා මේ ඒ මනුස්සයා දානෙ බෙදන්න ඉඳියෙත් නෑ. මාව අරන් ගියපු බව හැබෑව. දානෙ බෙදන්න ඉඳියෙත් නෑ. දානෙ බෙදන වෙලාවෙ ඇවිල්ලා මහා ගොරනාඩුවක් දාලා ගියා. වෙජිටේරියන් 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 නෑ. කියලා කියන මිනිහා කෝ යන්න ගියා. අඩෝ ගානේ බත් කඩක් බෙදලා බලයන්. ඒ වැලුවේ නෑ අර කැවිල්ලා කියලා ගියා. මම ඉතින් බෙල්ල කනවා මට අහුණා නම් මොකද මම වෙජිටේරියන්ද නැද්ද කියලා එයාට අදාළ නෑනේ. මගේ ඇති වෙජිටේරියන් එකකුත් නෑ. ඒක වෙනම කතාවක්. මං කියන්නේ ඒක නෙමෙයි ක්‍රමවේදී. බුදුහාමුදුරුවෝ කියනවට වැඩිය සිල් රකින්න අපේක්ෂාවක් මගේ නෑ. කැමති ඇත්තෝ රකිත්වා සාදු. ඒක දෙයක් නෑ. නමුත් අන්න භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. ඔය ඔය නිගණ්ඨ අදහස් තමයි ඔය ඔය කතන්දර. එතකොට ඒ පමණට රැක්කහම ඇති. ඊට වැඩිය රකින්න ඕනේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ එච්චර ඇඟට ගන්න. ඈ ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහට ඉන්දියාවම ඇතිනේ. ඒ ඇතිනේ. අරයා මොකද කරන්නේ? අර කැවිල්ල විකුණලා යනවා. කපියම් කරලා බලයන්, බත් කඩක් බෙදලා බලයන්. නැහැ. නැහැ ඒ නැහැ. අරක කියලා යනවා. ඉතින් අර මිනිස්සු අර බෙදන්න හදාගෙන ඉඳපු එක අකුල ගන්නවා වට පිට බලනවා ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. එතකොට පෙරේතකම තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට නම් පොඩ්ඩක් ඇන්නත් කමක් නෑ දෙකක් මේ හිමීට පැත්තකට කතා කරලා මොකක්ද ඒ කොරේ දෙන්න ඉන්දිය දාන්නේ නැති කරා. ඒක තමයි වැඩේ. ඒ වගේ කට්ටිය නම් හරි බහුලයි අප්පා. මේ ඉන්නවා හරියට ඔය වගේ කට්ටිය. අර මෝඩකම අඟ අඟ තමයි ඇවිල්ලා තියෙන්නේ. අඟ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර කියනවා කැපකාරයා වුණත් මෝඩයා නම් බොහෝ පව් කරගන්නවා. ප්‍රඥාවන්තයා නම් අන්න බොහෝ පින් රැස් කරගන්නවා. මේ කැපකාරයාට ගිහිල්ලා මේ අනුන්ගේ කොන්ත්‍රාත් අදින්න ගිහිල්ලා අන්තිමට ඌ නිකන් කනවා. කන්නේ මොකද? අර මෝඩකම හින්දා. මෝඩකම නිසා. මෝඩකම කියන එක ඉතින් බෑ බේරන්න බෑ ලේසි නෑ. එසේ නමුත් ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක තම තමන්ගේ අර පරණ පුරුදු ඇබ්බැහි පරණ පුරුදු ගෑනු පෙරේතකම් ඕකෝම තියන වෙන්න පුළුවන්. නමුත් අර වැට පැනලා ඉරි පැනලා මල පැන්නුම් ඉරි පැන්නුම් පැනගෙන ගියොත් අන්න මොකද වෙන්නේ? අර සංවේගය අපිට නැති වෙලා ගියා. අර විදිහට ප්‍රඥාවක් වීරියක් සහිත උත්සාහයක් අපිට නැති වෙලා ගියා. ඒක කොටු වෙන්නෙත් හිතාගන්න බැරි විදිහට, අසරණ වෙන්නෙත් හිතාගන්න බැරි විදිහට. ඉතින් ඒ වෙලාවේදී අර විදිහට සංවේගයක් අපි ළඟ නැත්තම්, අර විදිහට වීරයක් අපි ළඟ නැත්තම් මොකද වෙන්නේ? අපි අර පරණ පුරුදු මෝඩකමටම ආපහු වැටෙනවා. ඒක නිසා යම්කිසි විදියක ප්‍රතිපදාවක මේ විදිහේ පුහුණුවක යෙදෙන කෙනෙක් අර සංවේගය තමයි යාට හේතු වෙන්නේ. නමුත් ඒ සංවේගය පස්සේ දවසක අර විදියට ප්‍රඥාවක් සහිත ප්‍රතිපදාවකින් භාවනාවකින් ප්‍රතිස්ථාපනය විය යුතුයි. නැත්නම් කාලෙත් එක්ක එයා නැවතත් අධෛර්යයටපත් වෙලා අර පරණ පුරුදු පිරිහීමම පිරිහෙනවා. ඒකටම යනවා. එතනම ගිහිල්ලා නතර වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් මේ සංසාර ක්‍රියාවලිය තුළ තියෙනවා. මේ ධර්ම තුළ තියෙනවා. මේ ගමනේ පිටපයින්නට එහෙම ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. මොන මොනවා හරි බාධා ටිකක් එනවා. දැන් පහුගිය දවසක මෙහි එන් ඉන්දියා කෙනෙක් ඔක්කොම අදාගෙන මේ වගේ කරන අන්තිමට ඌට ඩෙන්ගු හැදිලා. ඉතින් මොකද කරන්නේ? මේ හරි කමන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. අන්න එපා කියලා තියෙනවා. එපා කියලා තියෙනවා. පළවෙනි පාර ට්‍රයි කරාම එපා කියනවා. දෙවෙනි පාර ට්‍රයි කරාම එපා කියනවා. තුන්වෙනි පාර අර ඔක්කොම පිටින් කොහොම හරි කඩාන බිඳගෙන ඇවිල්ලා වැදගත්තොත් අන්න හරි. වැඩේ හරි ගියා. ඉතින් එහෙම කඩාන බිඳගෙන සංවේගය ඇති කරගෙන එන ගමනක් තියෙනවා. ආවට මොකද ටික කාලෙකින්ම ඒ සංවේගය දුර්වල වෙනකොට අර විදිහට පරණ පුරුදු මෝඩකම් පරණ පුරුදු ඇබ්බැහි මතු වෙනකොට නැවත පිරිහෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක අමුතුම පරීක්ෂණයක්. ඒක තමයි නියමම ආර්ය පරීක්ෂණය වෙන්නේ. අර විදිහට කාලෙත් එක්ක තමයි නියම සටන එන්නේ. ඒකයි නිකම් මේ ආපු ගමන් එන්න අඬ පෙර ගහගෙන ආවට පොඩ්ඩක් ඉඳපන්කෝ, මාසයක් ඉඳපන්, දෙකක් ඉඳපන්, අවුරුද්දක් ඉඳපන්, දෙකක් ඉඳපන්, වස් පහක් ඉඳපන්, වස් 10ක් ඉඳපන් කියලා 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 බලනවා මොකද වෙන්නේ කාලෙත් එක්ක. කාලෙත් එක්ක තේරෙනවා කොහොමද එයාගේ ශක්තියේ හැකියාවේ තරම කොහොමද මේ ප්‍රතිපදාව දරාගන්නේ කියන පරීක්ෂණයක් එතන තියෙනවා. නැවත නැවත ඒක තියෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහේ ප්‍රඥාවට ප්‍රතිපදාවක් අවශ්‍යයි. එතකොට තේරෙන ඔය ඔය රාගය වගේ දේවල් අර පරණ පුරුදු පෙරේතකම් නැතුව නෙමෙයි. නමුත් අන්න තේරෙනවා මේ රාගයේ මේ විදිහේ පෙරේතකම් තියුණට අනිත් පැත්තට ඒවා සංසිඳන ගතියකුත් ශීඝ්‍රව හුවමාරු වෙන ගතියකුත් දැක ගන්න පුළුවන්. සමහර විට අලස කම්මැලිකම් මතුවෙලා එනවා. අනිත් පැත්තට රාගේ ద్వේෂේ මතු වෙලා එනවා. ආපව වලස කංගල එකක් මතු වෙලා එනවා. රාගේ ద్వේෂේ මතු වෙලා එනවා. ওই විදිහට දෙපැත්තට ශීඝ්‍ර හුවමාරුවක් මේ දේවල් වල දකින්න පුළුවනි. එතකොට හේරණ දේ තමයි අර කොහොමද කියලා අහුවොත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. මේ හොඳද නරකද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. මේ හරි ගිහිල්ලාද වැරදිලාද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. අද දවස හොඳයිද කියලා අහුවොත් අද දවස හොඳද නරකද කියලා හොයාගන්න බෑ. ඒ මොකද හේතුව? අර විදිහට දෙපැත්තට කැරකිල්ලක් තියෙනවා. දෙපැත්තට කැරකිලා තියෙන්නේ. එතකොට භාවනා නියෝගී කෙනෙක්ට තේරෙනවා අර ස්ථිර විදියට හොඳක් පණවන්න බෑ. ස්ථිර විදියට නරකක් පණවන්න බෑ. ඒ වෙනුවට අන්න අර විදියට වේලාවකට මේක රාගෙන් ඔද්දල් වෙලා අර විදියට ද්වේෂෙන් කැකෑරි කැකෑරි තිවිද්දී තව වේලාවකට ඒ ඔක්කොම බහැලා ගිහිල්ලා අර විදියට විවේක මනසක් අර විදියට නිකන් යම් කිසි විදියක බොඳ වුණ ගතියක් මේ නිදිමත්ත ගතියක් වගේ දෙයක් මතුවෙලා එනවා. ආපහු අර පැත්ත ඇවිස්සීලා රාගේ ද්වේෂය ඇවිසිලා ඔන්න භූමිතෙල් ගැහුවා වගේ ගින්නක් පත් වුණා වගේ ඔන්න මත් වෙලා එනවා. ආපහු අනිත් පැත්තට කරකීලා තව සුළු වේලාවකදීම නිදිමත දිහාවට අර විදිහේ බොඳවීමක් දිහාවට ගමන් කරනවා. ඔන්න විදිහට මේ තැනතර දකින්න පුළුවන් මේ 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 දෙපැත්තට හුවමාරුවක් ශීඝ්‍රව එන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න මොකද වෙන දේ තමයි අර විදිහට ස්ථාවරව රාගේ ද්වේෂය කියලා අදහසක් ගන්න වෙනුවට හැම වෙලේම මේක මේ රාගේ ද්වේෂයේ තියෙන බව හැබෑව. හැබැයි මේකේ මොකද්දෝ කලවමකුත් කලවමකුත් වමනෙකුත් තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. අන්නේ වමනයක් කලවමක් බවට තමයි මේක පත් වෙන්නේ. ඒතර වමනේ විමසලා බැලුවොත් අර කෑලි නැතුව නෙමෙයි තියෙනවා. නමුත් තවදුරටත් අර ඉස්සර වගේ ආකර්ෂණයක් දරවන්නේ නැහැ. අන්නේ වෙනස තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. ඒ වෙනස තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. අන්න ඒ වෙනස වෙන්න වෙන්න මොකද වෙන දේ තමයි මේ හිත නිකන් මේකෙන් ඉවතට හැරෙනවා. නිකන් බිත්තිය දිහා බලාගත්තා කියලා කියන අර බෝසතාණන් වහන්සේ. මේ ඉස්සරහා ගෑනු ටිකක් නටනවා. මේ විදියට අඟපසඟ පෙන්නමින් නර්තනයක්, වාදනයක්, ගායනයක් ඉදිරිපත් කරනවා. නමුත් බිත්තිය දිහා බැලුවොත් තවදුරටත් ඒකේ ආකර්ෂණයක් නැහැ. අන්න ඒ බැල්ම තමයි ওই වර්ධනය වෙලා එන්නේ. අර විදියට නිදිමතක්, එහෙම නැත්නම් එපා වීමක්, බොඳවීමක් විදියට මතුවෙන්නේ මොකද්ද? අන්න මේ ඉවත බලා ගැනීමක් වගේ ස්වභාවයක්. ඒ ඉවත බලා ගැනීම අපිව අර කී සැපයක්, සොම්නසක් දිහාවට අරගෙන යන සුළුයි. ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ හිත තුළ වැඩි වැඩියෙන් විවේකයක් තමයි වර්ධනය වෙලා ඉන්නේ. ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ හිත තුළ අර විදියට සැනසීමක් තමයි වර්ධනය වෙලා එන්නේ. සෝමනස්ස සූත්‍රය කියලා නම් තියලා තියෙන්නේ මේකයි. කායික චේතසික සැපයක් මේ තැනැත්තා බහුලව ලබනවා. ඒකම තමයි ඉතින් මේ කරන ප්‍රතිපදාව. ඒකම තමයි මේ දුකේ ෂය කිරීම කියලා දැක ගන්න පුළුවන්. මේ දුක් ෂය කිරීමේ ප්‍රතිපදාවට අරහත් මාර්ගයට බැසගත්තා යෙදුනා වෙනවා. ඒ දිහාවට පිළිපන්නේ වෙනවා. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදයක් උපක්‍රමයක් තමයි තියෙන්නේ. තම තමන්ගේ ජීවිතේ බලන්න මේ විදිහට සංවේග වියුතු අවස්ථා මතුවලා ඉන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අර විදිහට ප්‍රඥාවකින් වීරයකින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. මේ දේ දිගට දිගට පැවැත්වීමක් කාලයක් තිස්සේ පැවැත්වීමක් තුළින් අපිට පුළුවනි අර කී විදිහට කායික චේතසික සැපයක් බහුලව ලබන්න. මේ දේ දුක් ක්ෂය කිරීමේ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙන්නේ දිහාවට යෙදුනා වෙන්න තම තමන්ගේ ප්‍රතිපදාව වර්ධනය වේවා. ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් මේ ධර්ම දේශනාව අපහට
නිරෝෂ් අවසන් කරමු අපි. එන හරි
හොඳයි සවනස. එහෙනම් ඔබ වහන්සේටත් බොහෝ පිං අනුමෝදන් වේවා. අපි මේ ධර්ම දේශනාව තුළින් නිර්වාණ මාර්ගයේ ඉස්සරහට යන්න මඟ පෙන්වීම සම්බන්ධයෙන් ඒ වගේම අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට මම පාලි මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි නිරෝෂ් පුතා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුතාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්තයාවාසං බුද්ධපුතන් නමාමං සාදු
සාදු සාදු
සොපත්තේවා හැම දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.